තථාගතයන් වහන්සේටත් ඒ උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් සංඝ රත්නයටත් නමස්කාර කරමු. නමස්කාර වේවා. අපි අදත් අලුත් අයත් ඉන්න නිසා අපි අර විදිහටම ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ භාවනා කොටස නැවතත් අපි මතක් කරනවා. එතකොට අපි භාවනාව මේ භාවනාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව සතර සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන භාවනාව තමයි මේ භාවනාව. එතකොට මේ භාවනාවේ දැන් අපි අද කල්පනා කරනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා නැති චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මම ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා ගමන් කරනවා කියලා කල්පනා කරනවා. කල්පනා කළා. එතකොට ඒකේ ඒ කොටස් හරහා අපි ගමන් කරනවා. හොඳට මතක තියාගන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ චතුරාර්ය සත්‍ය කියන දේ මට අවබෝධ වෙලා නැහැ කියන එක හොඳට මතක තියාගන්න. හොඳට කල්පනා කරන්න කළා අමුතුවෙන් බලන විදිහටම හැමදාම මේ භාවනාව කරනකොට බලන්නට ඕන. අපි වරදවා වටහා ගත්තොතින් බැරි වෙලාවත් අපිට මේ චතුරාර්ය සත්‍ය මට නම් මම නම් ওই දුක දන්නවා කියලා එතකොට භාවනාව වැඩෙන්නේ. දුක මම තමයි දුක තමයි මම දන්නේම නැත්තේ කියලා කල්පනා කරන්න. මට අවබෝධ වෙලා නැත්තේම දුකයි කියලා කල්පනා කරලා තමයි අපි මේ භාවනාව දවසින් දවස කරන්නට ඕනේ. මාර්ගඵල ලැබුණත් කවදා හරි එදාටත් කල්පනා කරන්න එතනින්දන් පස්සෙත් මේ දුකම තමයි මට තාම අවබෝධ වෙලා නැත්තේ කියලා. මොකද මාර්ගඵල ලැබුණත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් සම්පූර්ණයෙන් අවබෝධ වෙන්නේ නැහැ. රහතන් වහන්සේ තමයි මේක සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නේ. මේ තරම් ගැඹුරු මේ ධර්මය. එතකොට මේ දුක්ඛය එහෙමනම් අපි පුණ පුණා බලන්නයි අපි උත්සාහ කරන්නේ. එතකොට අපි පටන් ගන්නවා තථාගතයන් වහන්සේ කියපු විදිහටම කතමංච භික්ඛවේ සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං. එතකොට පළමුව කියන්නේ අපි දුක්ඛ සත්‍ය. ඊළඟට දෙවනුව දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, නිරෝධගාමිනී ප්‍රතිපදාව. එතකොට මේ දුක්ඛ සත්‍යයේ ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණංපි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාපි දුක්ඛා, අප්පීහි සම්පයෝගෝ දුක්ඛෝ, පීහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා කියලා. එතකොට දැන් මේක මේ විදිහට පාලි භාෂාවෙන් මතක තියාගන්න පුළුවන් නම් හරි වටිනවා. මේක ලස්සනට මේ විදිහට ගෙනියන්න පුළුවන්කමක් ඇති වෙනවා. නැත්නම් අපි භාවනාවේදී ජාතිය කිව්වා ඊළඟට අපි ජරාවද ව්‍යාධියද අර ඒ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. මේක මෙහෙම මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් සිංහලෙන් හරි කමක් නැහැ, ඒක මතක තියාගන්න. පළවෙනි එක තමයි ජාතිය. එතකොට ජාතියේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා අපි එක එක තැන්වල ඉපදෙනවා කියලා. අපි අපායේ ඉපදෙනවා, තිරිසන් ලෝකේ ඉපදෙනවා, പ്രേත ලෝකේ ඉපදෙනවා, මනුස්ස ලෝකේ ඉපදෙනවා, ඊළඟට දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා. දැන් කල්පනා කරලා බලන්න පළමිනියෙම මේ ජාතියේ කොටස, මේක හරිය වැදගත්. මේ ජාතියේ කොටස බලන එක බලන්න මේ අපායේ ඉපදෙනවා කියන එක. අපායේ ඉපදුනහම තියෙන දුක අර බාලපඬිත් සූත්‍රය එහෙම බලලා තියෙනවා නම් ඔන්න පැහැදිලි වෙනවා අපාය මේ මොනවද තියෙන දුක් කියලා. මහා විශාල දුක් ගොඩක් තියෙන තැනක් අපාය කියන්නේ. අපාය කියන එක පවතිනවා. මේක හදාගත් එකක් නෙමෙයි, ලෝකයක් වශයෙන්ම පවතිනවා. මම දැකලා තියෙනවා, දැකලා තියෙන දෙයක් මම මේ කියන්නේ. ඒ අපාය කියන එක ඒ ග්‍රහ ලෝකයක් වශයෙන් මහා විශාලයට පවතිනවා. විශාල සෙනගක් ඉන්න තැනක් තමයි අපාය. විශාල සෙනගක් ඉන්නවා කියන්නේ ඇයි? තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මුළු ලෝකවල ඔක්කොගෙන්ම වැඩි දිනේ කිපදෙන්නේ අපාය. එහෙමනම් ඒක ගොඩාක් විශාලයි. අපායවල තියෙනවා 100 ගාණක් නේද? අපායවල 100 ගාණක් තියෙනවා. හරි විශාලට තියෙනවා ඒක. එතකොට දැන් මේ අපායේ අපිත් ඉපදිලා හිටියා කියලා කල්පනා කරන්න. මුගලන් මහරහතන් වහන්සේ අපායේ ඉපදුනා. ඒ මුගලන් මහරහතන් වහන්සේගේ ඒ භවයේද නෙමෙයි, කලින් භවවල ඉපදිලා හිටියා. එතකොට එහෙම උතුම් වූ පුද්ගලයන් එහෙ හිටියානම් අපි ගැන කවර කතාවද? අපිත් ඔයේ ඕන තරම් ඉපදිලා තියෙන. මේක දුකයි කියන එක කල්පනා කරන්න. හරි විශාල දඬුවම් තියෙනවා. ඒ ලෝකේ ඉපදුනාම ඉතින් මේක මේ හරියට දැන් අපි මේ නරක තැනක පාතාල ලෝකේ වගේ මේ මනුස්ස ලෝකෙත් කොහේ හරි ගියාම ඒ මිනිස්සු හැසිරෙන විදිහට අපිට කරදර තියෙනවානේ. ඒ වගේ ඒකේ ඉන්න අය ඒ විදිහට තමයි ජීවත් වෙන්නේ. සුඛයක් කියලා දෙයක් නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ඒ අය කල්පනා කරනවා යන්නේ මේ දුක විඳලා මම මැරෙනවා නම් කියලා. මැරුණාම එතනම තමයි ආපහු ඉපදෙන්නේ. මම දැකපු තව එකක් කියන නම් ඒක තියෙනවා මේ මෙහෙම යකඩ මෙහෙ තට්ටු දෙකක් තියෙනවා. ඒ දෙක උඩ මේ පුද්ගලයාව නවත්තලා ඉන්නවා. මේ එක කකුලක් මේ ප්ලේට් එක උඩ අනිත් කකුල මේ ප්ලේට් එක උඩ මේක දුම් දානවා. මේ තරම් රස්නයක් තියෙනවා. ඒත් මේ මිනිස්සයා මේක උඩ ඉන්න දඟලනවා. ඒ මොකද හේතුව? ටිකකින් මේක මෙහෙම ඈත් වෙනවා. මේක ඈත් වෙනකොට මේක යට තියෙන්නේ ගින්දර, මහා විශාල ගින්දරක් තියෙන. අර කෑත්තල ඈත්තල අර මිනිස්සයා මේකට වැටෙනවා. පිච්චෙනවා. අර බාලපණ්ඩිත සූත්‍රයේ ඔය ඕක ගැන කියලා තියෙනවා. මේ වගේ දුකක් තියෙනවා. මම මේක දැක්කා එහෙම. එතකොට අර මිනිස්සයා මේ රත් වෙලා තියෙන යකඩ උඩත් ඉන්න හදන්නේ මීට වඩා දුකක් අර යට තියෙනවා. එතකොට අපි ඕකේ ගියොතින් කොයිතරම් දුකක් අපිට තියේවිද? අපි ඕකේ ගිහිල්ලා තියෙනවා අපි කොයිතරම් දුකක් අපි විඳලා තියෙනවද? අනාගතයේදී අපි සෝවාන් ඵලයක් ලබා ගත්තේ නැත්නම් අපි මේ ශ්‍රද්ධාවෙන් යුතුව මේකේ ගමන් කරේ නැත්නම් අපිටත් උතෙන්ට යන්න වෙන්න පුළුවන්. අන්න ඒ අස්ථීර භාවය හොඳට කල්පනා කළොතින් අර අපි කාමයන්ගෙන් යෙදිලා මේ ඉන්න ජීවිතයෙන් පොඩ්ඩක් ගැලවිලා අර පැත්තට යන්න පුළුවන්කම ඇති වෙනවා. නැත්තම් අපි මේක හොඳයි මං දැන් හොඳට ඉන්නවා මං සැපට ඉන්නවා මං කොහෙද මං අපායේ යන්නේ මේ මනුස්ස ලෝකේ ඉතින් මං ඉන්න විදිහට මට ඉන්න පුළුවන්. මේක ඉන්න පුළුවන් නම් ඉතින් අපායේ ඉන්නවට වඩා ලොකු සැපක් තමයි බැලුවහම. නමුත් මේක ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉස්සරහා කාලේ හරි දරුණුයි. අපේ වයස ඉස්සරහට ඉන්න ඉන්න දැන් 2500ක් මෙහෙම ගිහිල්ලා බුද්ධ ධර්මයේ තව නැති වෙලා ගිහිල්ලා ඊට පස්සේ මහා නරක කාලයක් ඉන්නේ. ඕගොල්ලෝ මතක ඇති ඕගොල්ලන් පොඩි කාලේ මේ පෘථුවියේ ගත්තාම මේ ධර්මයේ පැවතිච්ච විදිය මිනිස්සු හැසිරෙච්ච විදිය ගත්තාම කොච්චර හොඳට තියෙන්නේ නැද්ද කියලා. දැන් පේනව නේද කොයිතරම් ධර්මද කියලා. තව ඉස්සරහට තව විශාල විදියට ධර්ම වෙනවා. හිතාගන්න බැරි තරම් මේක ධර්ම බවට පත් වෙනවා. ඒකින්ද බලන්න මේ தත්තේ ධර්මභාවය බලලා පුළුවන් තරම් අපි උනන්දු වෙන්න ඕනේ මේකෙන් ගැලවෙන්න. එතකොට අපි දැන් මේ දුක්ඛය ගැන මෙනෙහි කරනවා. මේ අපායේ පුදුනොත් දුකයි ඉස්සරහට බොහොම ධර්මයි මමත් ඔහේ යන්න පුළුවන් කියන්නේ. එතකොට මේකට බය වෙන්න නෙමෙයි. මේක මේ ඈර්ජන්සි එකක් ඇති කරගන්නවා අපේ මනසේ මේ භාවනාව හොඳට ගෙනියන්න. බය වෙලා නිකන් හිටියොත් නම් හරියන්නේ නැහැ. මේකට විසඳුමක් තියෙනවා. ඒ විසඳුම භාවිතා කරන්න විතරයි තියෙන්නේ. ඊළඟට අපි දන්නවා මේ තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ ඉපදුනහම කොයිතරම් දුකක් තියෙනවද කියලා. අපි දන්නවා මේ සත්වයෙක් ගත්තහම දැන් අපි මිනිස්සුය ගත්තහම මූලික වශයෙන් බයෙන් ඉන්න අවස්ථාවල් තියෙනවා නේද? මොනවද අපි බයෙන් ඉන්න අවස්ථාවල් කියලා බලන්න. ගොඩක් වෙලාවට අපි මේ තනි වුණාම බස් එකේ යනකොටත් බයයිනේ. වාහනේ ලෝගන යනකොට රෑට 12ට විතර ලෝගන යනවා නම් ඒත් බයයිනේ. ඒ වගේ තියෙනවනේ විශාල වූ බයවල් තියෙනවා අපිට නේ. අපි ඒවා මතක් කරගන්නේ නැහැ හැබැයි. දැන් අපි මේ හුඟක් වෙලාවට මේ බය වෙලා තියෙන්නේ අපි මේ බඩු මුට්ටු ගෙනියන්නේ හොරු ඇවිල්ලා ඒ ප්ලාස්ටික් බඩු ඕ වගේ දේවල් නේ. හැබැයි අර සතා බය වෙලා තියෙන්නේ ඒ සතාගේම ශරීරය අනිත් සත්තු දැහැ ගන්නවා. අන්න ඒකටයි බය වෙලා තියෙන්නේ. එතකොට තමන්ගේ බය තීරුම් අරගෙන බලන්න අර සතාට කොච්චර බයක් තියෙනවද කියලා. එතකොට මම කලින් බව වල අපාය ඕන තරම් ඉපදිලා තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ හරකෙක් වෙලා ඉන්න වෙලාවේදී බෙල්ල කැපුවාම ගියේ ප්‍රමාණය මහා සාගරවල තියෙන ජලයට වඩා වැඩි කියලා. ඒ තරම් කාලයක් අපි හරක් වෙලා ඉඳලා තියෙනවා. කුකුළෝ වෙලා ඉඳලා තියෙනවා. බලන්න කොච්චර කාලයක් අපි දුක් විඳලා තියෙනවද කියලා. දැන් මේ ඕස්ට්‍රේලියාවේ නම් මේ හරකෙක්ට ගත්තාම අවුරුදු 3යි ඉන්න දෙන්නේ. හරකා ඉපදිලා අවුරුදු 30 ගණන් 20 ගණන් ඉන්න පුළුවන් හරකෙකුට නේද? ගොඩක් කල් ඉන්න පුළුවන්. මේ ඕස්ට්‍රේලියාවේ අවුරුදු 3යි. දුන්නා අර කෑම ටික දුන්නා බෙල්ල කැපුවා ගත්තා. ඒ තත්ත්වයේ තියෙන්නේ. කුකුලෙකුට නම් මං හිතන්නේ මාස 2ක් දුන්නාම කතාවක් කියන්නේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එතකොට මේ වගේ දුක්ඛ ස්කන්ධයක් තියෙනවා. එතකොට මමත් මේක ඉපදිලා තියෙනවා, මම අනාගතේ ඔහෙ යවෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි මම පරිස්සම් වෙන්න ඕනි, මම භාවනා කරන්න ඕනි, මේක ගොඩ දා ගන්න ඕනි කියන එක කල්පනා කරන්නේ. එතකොට ඊළඟට අපි ප්‍රේත ලෝකේ බැලුවොත් මේ ප්‍රේතයෝ විශාල දුකක් විඳිනවා. බඩ විශාලයි, කට පොඩි. මනුස්ස ලෝකේ, මනුස්ස ලෝකෙත් අපි විශාල දුකක් විඳිනවා නේද? පොඩි කාලේ බලන්න, අපි මුලින්ම ආරම්භයට යන්න බලන්න, කොහෙද ගිහිල්ලා හිටියේ කියලා කල්පනා කරන්න. අම්මගේ බඩ ඇතුළට ගිහිල්ලා ඒ හිටපු තැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මහා දුක්ඛස්කන්ධ වූ තැනකට ගිහිල්ලා ඉන්නේ. අර අසූචි තියෙන තැනට වඩා පොඩ්ඩක් උඩින් තමයි අපි ඉඳලා තියෙන්නේ. මාස 10ක් ඕකේ හිටියානේ. එතකොට අපි මේ මෙච්චර කාලයක් ඉපදෙනකොට, අර අනන්ත වාරයක් ඉපදෙනකොට මාස 10 ඒවා කොච්චරද? එතකොට බලන්න අපේ ජීවිතේ විශාල කාලයක් ඔය අම්මගේ බඩ ඇතුළේ ඉඳලා තියෙනවා. මාස 10 විතරක් නෙමෙයි. මේ භවයේදී 10යි, කලින් භවයේදී 10යි. ওই විදිහට ගත්තාම විශාල කාලයක් ඕකේ හිර වෙලා අපි ඉඳලා තියෙනවානේ. ඒ වගේ තැනක පොඩි දුකක්ද කියලා බලන්න. ඊළඟට අපි බලන්න මේ ශරීරය දැන් මෙහෙම තියාගෙන අපි ඉන්නවා. දැන් මේ ශරීරය අපේ මේ ඉරියව්ව මාරු කරේ නැත්නම් අපිට කොච්චර දුකක් තියෙනවද කියලා බලන්න. අපි ඉඳගෙන ඉන්නවා, කකුල් රිදෙනවා, කකුල් ඉස්සරහට දානවා, පස්සට ගන්නවා, මාරු කරනවානේ. ඇයි ඒ? ඒ මාරු කරන්නේ අපිට තියෙන්නේ දුක. ඒ ඉරියාපතේ මාරු කිරීමෙන් තමයි අපි දුකෙන් නැති කරගන්නේ. ඒක සඳහා අපි මේක කරනවායි කියලා සිහිය එළඹවලා බලන්න. මම මොකද කකුල දිගාරින්නේ? මම මොකද නිදාගෙන ඉන්නකොට ඇඳේ මේ පැත්තට පෙරලන්නේ? මේ පැත්තට පෙරලන්නේ. එහෙම කරන්නේ මේ හේතුව උඩ. මේ ශරීරයක් ඇති කරගත්තට පස්සේ මේකට කවන්න ඕනි, පොවන්න ඕනි, නාවන්න ඕනි, පෙරලන්න ඕනි, සුද්ධ කරන්න ඕනි. කෙලවලක් නැති දුක්ඛයක් අපි විඳිනවා. ඇත්තම කියනවා නම් ඉපදිලා මේ ඉන්න ඕනීම කියලා හිතනවා නම් මීට වඩා හුඟක් හොඳ ලෝකයේ තියෙනවා. දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ගත්තහම බොහෝම පහසුවෙන් විශාල කාලයක් ජීවත් වෙලා ඉන්න පුළුවන්. දැන් ඔය ආභස්සර බ්‍රහ්ම ලෝකේ ගත්තහම ප්‍රීතිය තමයි ආහාරය. ප්‍රීතිය ඇති කරගත්තහම ආහාරය අපිට ඉන්න පුළුවන්. මේ රස්සාවල් කරන්න ඕනේ නැහැ. ඒ පැත්තෙන් ඒව මොනවත් නැතුව ඒ විදිහට මේ ආහාර හොයන්න ඕන කමක් නැතුව ඉන්න මොන් නම් අන්න ඒ වගේ හොඳ තැනක් හොයාගන්න පුළුවන්. එතකොට දැන් බලන්ද මම ඒකට යනවා යන්නේ කියනවා කියන එක නෙමෙයි කියන්නේ, මේකේ වෙනසක් තියෙනවායි කියන එකයි මම පෙන්නන්නේ. එතකොට මේ විදිහට අපිට පේනවා මනුස්ස ලෝකේ මහා විශාල දුකක් අපි විඳිනවා. සැපක් තියලා තියෙනවා නම් මන ඈත් දෙක පියාගෙන මේ භාවනා කරන වෙලාවේ ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න මම මේ දක්වා විඳපු සැපේ මොකද්ද කියලා. ඔයාලා බලන් තියෙනවද කියලා. එක මොහොතකට භාවනා කරලා ගිහිල්ලා භාවනා කරන්න වාඩි වෙලා මම මේ දක්වා විඳපු සැපේ මොකද්ද කියලා මනසෙන් විමර්ශනය කරලා බලන්න. හම්බුනොතින් හොඳයි. එහෙම එකක් මම නම් දන්නේ නැහැ. බැලුවාම මම මට පුළුවන් මගේ අතීත භවයන් වලට යන්න භව 22ක් මම සිහි කරලා තියෙනවා. මේ එකකවත් බැලුවාම සැපක් නැහැ. දිව්‍ය භවයන් පවා තිබිලා තියෙනවා. සැපක් කියලා එකක් අපි මනසින් හදාගෙන තමයි අපි මේ තියෙන්නේ දුක. ඒක සැපක් හැටියට අපි හදාගෙන තිනවා. ඒක විපල්ලාසයක්. ඒ කියන්නේ දුක්ඛයේ සුඛයි කියන විපල්ලාසයයි අපිට තියෙන්නේ, වැරදි වැටහීමක් විතරයි. එතකොට මනුස්ස ජීවිතයේ පේනවා අපි පොඩි කාලේ ඉඳන් මේ, ඊට පස්සේ දැන් ඔය ළමයා ඉපදිලා, ඉතින් ඊට පස්සේ මුත්‍රා අසුචි ඒව නාගෙන ඉඳලා, ඊට පස්සේ ඉතින් මෙයා වෙලා, ඊට පස්සේ අම්මා කියනවා පාසලට යන්න කියලා, ඉතින් ඉගෙන ගන්නවා, ඉතින් ගුරුවරු කියනවා ගණන් හදනවා. කොච්චර නම් අපි මාංශයක් වෙනවද නේද? මේ දුක්ඛස්කන්ධයක මොකටද මේ? මේ බඩට කෑම ටිකක් හොයාගන්න නේද මේ කොහොම කරන්නේ? අන්තිමට ගත්තා මේ ආහාරය හොඳට මතක තියාගන්න. මේ ආහාර චුට්ටකට තමයි අපි මේ කරන්නේ. හැබැයි ආහාර ටික කල්පනා කරනවා මම මේ විදිහට කනවා කියලා. දැන් හිඟන්නත් කනවනේ. හිඟා කාලේ මිනිස්සුයක් කනවා. එයත් කරන්නේ බඩ පුරව ගන්න. මම කල්පනා කරනවා එහෙම නෙමෙයි, මම මේ හොඳ ගයක් හදා ගන්නවා, මේ විදිහට කාර් එකක් ගන්නවා, මම මේක මේ ශරීරය මෙහෙම පවත්වාගෙන කනවායි කියලා. හැමෝම කරන්නේ. හැබැයි මේ කනවා කියන එක ඒක තමයි මේ මේක කරන්නේ. මේක සඳහා තමයි මේක කරන්නේ. බලන්න කොයිතරම් අපි හිතන්නේ නැහැ මේකටද මේක කරන්නේ කියලා. පොඩ්ඩක් හොඳට කල්පනා කරලා බලන්න. ආහාර ටිකට තමයි මේක කරන්නේ. ආහාර නැතුනොත් මිනිස්සු මරා ගන්නවා. ඒ තරම් දෙයක් තියෙනවා. එතකොට මේ තරම් දුකක් විඳිනවායි කියන එක කල්පනා කරන්න. ඉතින් ඊට පස්සේ දන්නවනේ වයසට ගිහිල්ලත් වෙන දේ නේද? එතකොට දැන් අපි බැලුවා අපාය, තිරිසන් ලෝකෙ, ප්‍රේත ලෝකෙ, මනුස්ස ලෝකෙ දුකයි කියලා. දිවි ලෝකෙත් හිතා ගන්න අමාරු වෙන්න පුළුවන්. සුර අසුර සංග්‍රාමයේ හිම තිබුණා. එතකොට හිතෙනවා යුද්ධයක් තියෙනවා නම් දුකක් තියෙනවායි කියලා. මම නම් එහි ඉපදෙලා හිටපු භවයක මම බිව්වා. මත්පැන් ආග්‍රහණය කරා. ඔය මේ අශෝක මල් කියලා තියෙන්නේ. ඔය සල්මල් ඒව වතුර බැරල් එකකට දාලා ඒකේ මේ හවසට දාලා ඉවර වෙලා උදේට මේක ඇරියාම මේකෙන් ස්මෙල් එක එනවා. ඕක ආග්‍රහණය කරනවා. ඉතින් ওই තරම් සැප නම් මම මොකට දෝක ආග්‍රහණය කරන්නේ? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නේද බැලුවාම? මෙහි මිනිස්සු බොනවා වගේම එහෙදිත් මොන හරි ප්‍රශ්න තියෙනවා. කොයි ලෝකෙත් කාම ලෝකේ ගත්තාම ඒ දේ තියෙනවා. අර සැපයි කියන්නේ විශාල කාලයක් ජීවත් වෙන නිසා. එතකොට දැන් පේනවා මේ මේ මිහි ලෝකේ තියෙනවා වගේම එහෙත් ඔය කතුරුන්චිල්ලා ඒ වගේ දේවල් ඔක්කොම තියෙනවා. ඉතින් මට රස්සාවකුත් තිබුණා. ඉතින් මේ හිතන්න එපා දිව්‍ය ලෝකේ ගිහිල්ලා ඔක්කොම පහල වෙලා මම මුකුත් කරන්නේ නැතුව සැපට ඉන්නවයි කියලා. ඒකෙදි රස්සාවල් එහෙම කරන්න තියෙනවා. ඒකෙදි යාන වාහන හිටන් එහෙත් තියෙනවා. ඔය ඒලියන්ස්ලා කියලා මේ හිතන්නේ මේ මිනිස්සු එහෙන් එන වාහන. එතකොට දැන් මේවැය ගත්තාම දැන් බලන්න මේ දිව්‍ය ලෝකෙත් අපිට පේනවා යම් ආකාරයට එහෙනම් දුකක් තියෙනවායි කියලා. ඊළඟට බලන්න බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ දුක නම් මට තේරුනේ නැහැ. මාස 6ක්ම බලලත් මට තේරුනේ නැහැ. ඊට පස්සේ තමයි ඒක වැටහීමක් ආවේ. බ්‍රහ්ම ලෝකෙත් මේ වේදනාව වෙනස් වෙනකොට මේ දුක්ඛය කියන එක තියෙනවා. එතකොට දැන් අපිට පේනවා එහෙමනම් ඉපදෙන්න තියෙන මේ තැන් ටික තමයි මේ කොයි එකේ පුදුණත් දුකයි අනිත්‍යභාවය නිසා නව සංඥා නා සංඥා යතනේ ගියත් ඒක තමයි හොඳටම ඉහෙරටම ගිහිල්ලා ඉන්න පුළුවන් තැන. එතනත් අපි වැටෙනවා. වැටිච්ච දවසට අපි අපායටම වැටෙන අවස්ථාවල් තියෙනවා. ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකේ, ඉතින් එක එක ලෝක වලට වැටෙනවා. එතකොට බැලුවාම එතනත් ඒකම තමයි. එහෙමනම් දැන් අපිට පේනවා කොතන ඉපදුණත් තියෙන්නේ දුකයි කියන එක. වෙන කොහෙවත් නැහැ තැන. මීට වඩා හොඳ තැන් තියෙනවා. මනුස්ස ලෝකෙට වඩා චතුර්මහරජිකය හොඳයි. චතුර්මහරජිකයට වඩා තවතින්සාව හොඳයි. ඔය විදිහට එකින් එකට ඒවා හොඳයි. ඒක හරි. නමුත් කොතන ගියත් මේ ප්‍රශ්නේ. දැන් මං එතෙන්ට ගිහිල්ලා මං දිගටම ඉන්ෆයිනයිට් ලේකේ ඉන්නවද නැහැනේ? අරගෙන වැටිලා මං කවදාරි ආපහු බැක් ටු ස්කෑවන් මේ තත්ත්වයට මමපත් වෙනවා. මේකේ විවරයක් නැහැ. ඒකෙන්ද අපිට පේනවා මේ જાතිය මේ කොටස මෙහෙම දුකයි කියලා. එතකොට අපිට පේනවා ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආයතනානම් පටිලාභෝ කියලා. මේ ආයතනයන් ලැබීම දුකයි කියලා. ඒ කියන්නේ අපිට අස්කන්න ආසාදී ඉන්ද්‍රයන් ලැබෙනවා මේක දුකයි කියන එක. එතකොට බලන්න අපිට ඇහැ තියෙනවා නම් අපි කල්පනා කරනවා හොඳයි කියලා. ඇත්තම කියනවා නම් අපිට ඇහැ නැති වෙලාවෙදී අපිට පේනවා ඒක දුකයි කියලා නේද? එතකොට මම අන්ධව නම් මට දුකයි. ඉතින් මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ඔක්කොම පලෝක ධර්ම කියලා. ඇස් කන් ආසාද ඉන්ද්‍රියන් කියන්නේ පලෝක ධර්ම. පළුදු වෙලා කියලා කියන්නේ අර වඩුවා කියන්නේ පළුදු වෙලා කියලා. මේක අර අවුවට පිච්චිලා මේ මේ පළුදු වෙලා යන්නේ. අන්නේ ඒ වගේ මේ ඇහැ කන් ආසය කියනම පලෝක ධර්ම මේවා නැති වෙනවා. වයසට ගියාම පේන්නේ නැතුව යනවා. ඇක්සිඩන්ට් වෙලා කැඩිලා යනවා. පේන්නේ නැහැ, කහින්නේ නැහැ. ඒ ඔක්කොම මේ ආයතන ඔක්කොටම මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ අනිත්‍යභාවය නිසා මේක දුකයි. ඊළඟට රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහ පහළ වෙනවා. එතකොට දැන් මේ දක්වා අපි කතා කරේ දුක්ඛ ස්කන්ධේ ජාතිය කියන කොටස. ඉතින් බලන්න පුළුවන් මේක එක එක විදිහට බලන්න පුළුවන්. මේතු 40 බලන්න පුළුවන්. ඒ තීවරයක් කරගන්න නම් මේක බෑ. මේක ඒ තරම් දිගයි මේ ජාතියම කියන කොටසම. එතකොට මේක හරියු දුකක් තියෙනවා. ඊළඟට ජරාපි දුක්ඛා. ජරාව කියන එක අපි දන්නවා මේ දත් වැටිලා ඔය සීයලා ඉන්නේ එහෙම දත් ටික වැටිලා කන්න බෑ. දැන් මගේ සීයාගේ එහෙමනම් අවුරුදු 100ක් ජීවත් වුණා. දත් ටික නෑ. එක දතක්වත් විදුරු මහෙන් තමයි හපන්නේ. ඉතින් අර බත් එක ඉදිලා නැත්තම් එහෙම තරහත් යනවා. මොකද අරක හපා ගන්න බෑ විදුරු මහෙන් මෙහෙම තරහ. එතකොට ඔය වාගේ தත්ත්වය. ඉතින් දැන් මේ මොඩර්න් වර්ල්ඩ් එක ගැන කියන්න හිතන්න එපා. මම දත් සෙට් එකක් අරගෙන දාගන්නවා කියන්නේ මේ ඇත්ත தත්ත්වය මේකයි කියන එකයි අපි මෙතෙන්දි බලන්න. එතකොට ඊළඟට දැන් අපිට පේනවා මේ ඇඟ රැලි වැටිලා අර කොන්ද නැමිලා යන ස්වභාවය තියෙනවානේ. මේක දුකයි කියන එක. ඒක නම් මං හිතන්නේ හැමෝම වාගේ පිළිගන්නවා. මේ දුකයි කියන එක. ඊළඟට ව්‍යාධිපි දුක්කෝ. එතකොට දැන් අතෙන්දි දැන් ජරාවදී අපි බලනවා අර මනුස්සයාට වෙලා තියෙන දේ මට වෙනවා. මගේ තියෙන තාපෝ තේජෝ වායෝ පඨවි යාගේ තියෙන එකයි මට වෙනවා කියන එක ආරෝපණය කරගන්න ඕනි. අර අපාය බලනකොට අපායේ මම යන්න පුළුවන් මම හිටියා. මෙතෙන්දි දැක්කම අර தත්ත්වය මට ඇති වෙනවා. මේකෙදි කවදා හරි වයසට ගිහිල්ලා මට මේ தත්ත්වය ඇති වෙනවා. ඊළඟට ලෙඩ රෝග. අපි ව්‍යාධිය ගත්තාම ලෙඩ රෝග ගත්තාම දැන් කාට හරි කැන්සර් තියෙනවා. හෘදය අමාරු තියෙනවා. එතකොට කල්පනා කරන්න එපා එයාට තමයි කැන්සර් තියෙන්නේ මට නෑ කියන එක හිතන්න එපා. එයාට තියෙන දේ මටත් හැදෙනවා කියන එක හොඳට ගන්න. මනස පෙන්වන්න හදයි නෑ ඔයාට හැදෙන්නේ නෑ කියලා එයා කර්ම කළා කියලා නෑ මමත් ඕවා කරලා ඇති. මේ භවේ නැත්තම් මට ඊළඟ භවේ හරි හැදෙන්න පුළුවන්. අතීතේ මට හැදිලා තියෙන්නත් ඇති කියන එක කල්පනා කරන්න. අර ඒ ෂූ එක දාගෙන ඇවිදින්න බලන්න නිතරම. ඒ පුද්ගලයාට හැදිලා තියෙන එක මම දාගෙන යන්න ඕන නැත්තම් මේක මනස පනිනවා පනිනවාමයි. මනසේ ස්වභාවයක පුරුදු කළ තියෙන එක වැරදි ධම්මානුපස්සනාවක් කරලා අපි ඇති කරගෙන තියෙනවා අතීතේ මේක මෙහෙම වෙන්නේ නැහැ කියලා. මම හදාගෙන තියෙන්නේ නිත්‍යයි සුඛයි සැපයි ওই විදිහට. එතකොට මේක නිසා මට අරකින් අරක පේන්නේ නැහැ. ඒක තියෙනවා ඒක පේන්නේ නැහැ. ඒක අපි මහන්සි වෙලා බලන්න ඕන. එතකොට කාට හරි ලෙඩක් තියෙනවා නම් මටත් ඕක හැදෙන්න පුළුවන්. මටත් සාධාරණයි. මගෙත් තියෙන්නේ ආපෝ තේජෝ වායු පටවි. එයාගෙත් තියෙන්නේ ආපෝ තේජෝ වායු පටවි. එහෙමනම් ආපෝ තේජෝ වායු පටවි තියෙන ඕනම තැනක මේක වෙන්න පුළුවන් කියන එක කල්පනා කරන්න. ඊළඟට මරණම්පි දුක්ඛං. මරණය ගත්තාම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ අපි මේ ශරීරය කලේබරසනික්කෝපෝ මේ කන්දාන බේද්වර උත්පත්ති ඇති වෙච්ච රූප වේදනා සංඥා සංස්කාර විඥාන දැන් කැඩෙනවා බිඳෙනවා කැඩිලා බිඳිලා ගිහිල්ලා දැන් මේ ශරීරය අපි අතහැරලා යනවා චුති චවන්නතා මේ චුතියක් තියෙනවා ඉවත් වීම. එතකොට මේ මේ தත්වය කියන එක කල්පනා කරනවා මේක දුකයි කියන එක මරණය දුකයි කියන එක කල්පනා කරනකොට කල්පනා කරන්න එපයි මරණ මොහොත දුකයි කියලා. මරණ මොහොත දුකයි කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මරණ මොහොත දුකයි තමයි. ඒක හරි අමාරුයෙන් මැරෙන්න අපි දන්නවා නේද? මේ හුස්ම ඇදලා අන්තිම හුස්ම බොහොම අමාරුයෙන් ඇදලා මේව කරගන්න. ඒ තරම් දුකක් තියෙනවා ඒක. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක ඒක දුකේ ඇතුළත්. නමුත් ඒකට වඩා ගොඩක් දෙයක් තියෙනවා. දැන් බලන්න වඩු බාස් කෙනෙක් ගයක් හදාගන්නවා. මොකක් හරි එකක් හදන මේසයක් හරි. මොකකින් හරි ඕක කැඩෙනවා. ඒ කැඩුනාම මේ මනුස්සයාට දුක නැද්ද? හදපු මේසේ කැඩුනාම දුකයි නේද? මම මහන්සි වෙලා ගෙයක් හදා ගන්නවා. මගේ ගේ කැඩිලා යනවා. සුනාමි එකක් ඇවිල්ලා විනාශ වෙලා යනවා. මට දුක නැද්ද? දුකයි නේ. ඒ වගේ තමයි මම මේ ශරීර කූඩුවක් හදාගත්තා. මට ඉන්නේයි කියලා ශරීර කූඩුවක් මම හදාගත්තා. දැන් මම මේ මම කියන එක හොඳට පාවිච්චි කරනවා මෙතෙන්දී. ඒක ගැන අවුලක් ඇති කරගන්න එපා. මම නැtei කියලා හිතන්නත් එපා. මම ඇtei කියලා හිතන්නත් එපා. මේක හිතන්න ගත්තොත් මම හොයන්න ගත්තොත් ප්‍රශ්නයක් වෙනවා. මම කියන එක අපි පස්සේ බලමු. සාමාන්‍ය භාවිතයේ තියෙන මම කියන එක ගන්න මම ශරීර කූඩුවක් හදාගත්තා කියලා හිතන්න. දැන් මේක මරණයේදී මොකද වෙන්නේ? මේක මරණයේදී කැඩෙනවා. එහෙනම් මම හදාගත්ත දේ මගේ සංස්කාරයේ නේද මේ බිඳුනේ? මට සංස්කාර දුක්ඛතාවය කියන එක මෙතන මට තියෙනවා. අර වඩුවාස් හදනවා හදනවා හදන හදන එක කැඩෙනවා. ගෙයක් හදනවා හදනවා හදන හදන ගේ කැඩෙනවා. ඒ වගේ බලන්න මේ අපේ මේ ගේ කොච්චර පාරක් කැඩිලා තියෙනවද කියලා. බුදු තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි තොප සොහන සෙව්වා කියලා. සොහන සෙව්වා කියන්නේ ඒකයි. මේක මේ තරම් කාලයක් මේක මැරෙනවා. මේ තරම් කාලයක් අපි සොහනට දානවා. අනේ එච්චර මැරෙනවයි කියලා මෙහෙම කළා ආයෙත් එකක් අපි හදාගන්නවා. බලන්න අපි කොයිතරම් මෝඩද කියලා නේද? මේක දැක දැක අපි මේ දේ කරනවා. එතකොට මේ මරණය දුකයි කියන එක මේ විදිහට අපිට පේනවා. දැන් මෙතෙන්දි පොඩ්ඩක් එකක් උනන්දු වෙන්න ඕනි මේ මරණය හොඳට බලන්න. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සතර සතිපට්ඨානෙම කායානුපස්සනාවේ කොටස. එතෙන්දී පෙන්නනවා තථාගතයන් වහන්සේ මේ කෙනෙක් දකින්න මල සිරුරක් දවසක් දෙකක් තුනක් ගත වෙලා ඉදිමිලා මේ සරව ගලන තත්ත්වයේ මල සිරුර. නිල් පාට වෙලා තියෙන්නේ සරව ගලන. එහෙම මල සිරුරක් මනසෙන් මවා ගන්න. අපි අවාසනාවන්තයි අපිට අද දකින්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි අපිට අර කම්පියුටර් එකේ මේවවල නම් මල් ළඟ එහෙම තියෙන ඕන කෙනෙකුට මට එවන්නත් පුළුවන්. මේ ඒ ඉවේ තියෙනවා එහෙම මලසිරුරු. එතකොට එහෙම මලසිරුරක් ගැන අපි හිතා ගන්න මවා ගන්න පේන්නේ නැත්තම් අඩු වශයෙන් මෙහෙම එකක් කියලා. එහෙම එකක් බලලා බැලුවාම කල්පනා කරනවා මගේ ශරීරයත් මේ විදියයි. මම මේක ඉක්මවලා නැහැ කියලා කල්පනා කරන්න. මගේ තියෙන ආපෝ තේජෝ වායු පටවි මේ මනුස්සයාගේ තියෙන එකයි. මමත් ওই විදිහට මැරෙනවා කියන එක කල්පනා කරන්න. අපේ මානසික ස්වභාවයක් තියෙනවා නිතරම අපිත් එක්ක ෆයිට් කරනවා. එහෙම නෑ ඔයා දැම්ම මැරෙන්නේ නෑ කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරේ කුෂ්ම ගත්තට පස්සේ පිට කරන්න ඉන්නවා කියලා හිතන්න එපා කිව්වා. පිට කරාට පස්සේ ගණ්ඩ ඉන්නවා කියලා හිතන්න එපා කිව්වා. ඒ තරම් ෂණිකයි අද මේ කට්ටිය ඇවිල්ලා ඉන්නෝ. ගෙදර යනකොට කෙනෙක් මැරෙන්න පුළුවන්. වාහනයක හැප්පිලා අපි මැරෙන්න පුළුවන්. අපි කාටවත් කියන්න දන්නේ නෑනේ නේද? එහෙම වෙන්නේ කියලා කියන එක නෙමෙයි කියන්නේ. වෙන්න පුළුවන්කම තියෙනවා. අර සුනාමි ඇවිල්ලා අර මිනිසුන් ඔක්කොම නැති වෙලා යනවා. ඒ වගේ earthquakes ඕ වගේ දේවල් වලින් අපි වෙන්න පුළුවන්. මේක தත්ත්වේ මේකයි ඇත්ත தත්ත්වය මේකයි කියන එක අපි කල්පනා කරන්න ඕන. එතකොට දැන් කල්පනා කරන්න මේ විදිහට මේ මලසිරුරක් දිහා බල්ලා කල්පනා කරනවා මගේ ශරීරයත් ওই தත්ත්වයයි මම ඕකටපත් වෙනවා මම මේක ඉක්මවලා නැහැ මරණේ ඉක්මවලා නැහැ කියන එක කල්පනා කරන්න. කළා මේකේ තථාගතයන් වහන්සේ දේශනා කරන සමුදයත් අස්තංගමයක් බලන්නේ කියලා මේක ඇති වෙන ක්‍රමයයි නැති වෙන ක්‍රමයයි බලන්නේ කියලා. එතකොට අපි මේ භාවනා කොටස අවසානයේට කරනවා මේකේදී රූප වේදනා සංඥා සංස්කාර විඥාන සම්බන්ධයෙන්. එතකොට දැන් අපි මරණය මේ විදිහට කල්පනා කළා අපි එතෙන්දී කල්පනා කරනවා එහෙමනම් මනස පිළිගත්තොතින් තමන්ගේ ශරීරයත් අර වාගේ තියන්න බලන්න ඒ තැනි. අර ඉස්ම ගලන තැනින් තමන්ගේ ශරීරයත් මම දැන් එහෙනම් මැරෙනවා මම මැරිලා මේ තියනවායි කියලා මනසෙන් හිතා ගන්න. මගේ ශරීරය පොඩ්ඩක් කියලා බලන්න. දැන් පෙලක් අයට නම් මේක දැන් මෙහෙම කිව්වහම කල්පනා කරාම එක පාට එන්නේ මොකක්ද දන්නවද? පෙලක් අය ඉන්නවනේ පොඩි ළමයි ඉන්නා එහෙම. අනේ එතකොට මගේ දුව. අනේ එතකොට මගේ පුතා. මොනවාම සිතුවිලි එනවා. ඒක ඉනේක හොඳයි. මුලින්ම ඒක එනවා. ඒක ආවහම ටිකක් එදාට බැලුවහම පෙනී පුතායි දුව තමයි ප්‍රශ්නේ කියලා නේද? හැබැයි භාවනාවෙන් එහෙම එක්කම ගිහිල්ලා ඊට පහුවදා එහෙම ආයි පොඩ්ඩක් නිවේක වෙලාවේදී කල්පනා කරාම පුතා දුව වෙන්න බෑ මේකේ ප්‍රශ්නේ. ඇයි ඒ? අපිට ඕන තරම් පුතු දూరు කලින් භවවල හිටියා. ඕන තරම් හිටියනේ. ඒ මෙරි මෙරි ගියා. මම මැරිච්ච උනායි කියලා ප්‍රශ්නයක් උනේ නැහැ. ඒ අය මැරුණා, ඉපදුනා, මම මැරුණා. කොහොම අපි ඒගොල්ලෝ ගැන මොකද දුක් වෙන්නේ නැත්තේ? ඇයි දැන් දුක් වෙන්නේ? එතකොට අපිට පේනවා එහෙමනම් මේ ස්පර්ශය නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් විතරයි මේ තියෙන්නේ. මේ භවයේදී ඉන්නේ කෙනා මගේ කියලා ගත්ත හැබැයි කලින් භවයේ මගේ පුතාව මගේ නෙමෙයි නේද? දැන් මේ වෙලාවේදී මොකද ස්පර්ශයක් නැහැනේ. එතකොට එහෙමනම් පේනවා මෙතන මට මේ දුක්ඛය කියන එක තියෙන්නේ අර දුවයි පුතා කීර කතාව නෙමෙයි මේ මැරෙන්න බය වෙලා තියෙන්නේ මේකට නම් නෙමෙයි. මොකක්ද එහෙනම්? ගේද? මේ ගේක නෑ. මොකද්ද මේ අපි අල්ලගෙන ඉන්නේ? මේ මෙතන ඉඳන් පහළින් ඉඳන් මෙතෙන්ට තියෙන මේ කසගබල් ශරීරය මේක අල්ලගෙන අපි ඉන්නේ. මේක ගැන තමයි ලොකු ප්‍රශ්නේ. හුඟක් කල්පනා කරලා බලන්න. ඉතින් ඔය එක පාටුම් මේක පේන්නේ නෑ. මුලින් ඉතින් ඉන්නේ දුව පුතා හස්බන්ඩ් හරි තාත්තා හරි අම්මා හරි අරගොල්ලෝ මේගොල්ලෝ ගෙවල් දොරවල් එහෙමයි කියලා. බැලුවාම ඔය එක්කෙනෙක්වත් නෙමෙයි. මේකමයි. මේක තරම් දෙයක් නෑ. මේක හෘදය අමාරු ඇතිලා අන්තිම ලෙඩ වෙන්න පුළුවන්. කකුලෙන් ඉස්ම ගන්නවා වෙන්න පුළුවන්. අනේ ඒත් අපි මේක අල්ලගෙන ඉන්නවා. මේක ඒ තරම් වටිනා දෙයක් අපිට. පොඩි කාලේ ඉඳන් හදාගත්තේ ගන්නෙ නේද? ඉතින් මේක කොහොමද අවුරුදු ගණනාවක් තිස්සේ ඉඳලා එකපාරට යන්නේ? මේකට ඒ තරම් ඇලිලා තියෙන්නේ. හිතලා බලන්න මේ ශරීරයට තරම් ඕගොල්ලෝ ඇලිලා නැහැ වෙන කිසිම දෙයකට. ඒක තමයි මේකට මේ තරම් සාත්තුවක් කරන්නේ. කවන්නේ, පොවන්නේ, නාවන්නේ, පෙරරන්නේ, මේව කරන්නේ මේකට පුදුමාකාර ඇල්මක් තියෙනවා. දැන් එතකොට දැන් අපි මේක උන්න තියලා බැලුවා අර ඉස්ම ගලන විදිය. හැබැයි වල දාන්න එපා දවස් 7ක් විතර ඔහොම තියන්න බලන්න තමන්ගේ ශරීරය. මොකද වෙන්නේ? මේ කටෙන් මේ නවන් දොර තියෙනවනේ මේ තැන් වලින් පණුව ඒවි. ඉස්සලා ඉස්ම ගලලා මේ තත්ත්වය හොඳට මෙනෙහි කරන්න. හැබැයි මේක කරන්න නම් ටිකක් ශක්තිය තියෙන්න ඕනේ. පෙලක් අයට හිතා ගන්න බෑ. මේක හිතන්නවත් කැමති වෙන්නේ නෑ. හැබැයි ඉතින් අර මේක පොඩ්ඩක් මේව කරන්නේ නැතුව මේක අල්ල ගන්න පුළුවන් කමකුත් නෑ. අර කියනවනේ අර මේ බිත්තර මොකද ඔම්ලට් හදන්න නම් බිත්තර කඩන්න ඕනේ වගේ කතාව. මේක පොඩ්ඩක් මේක බලන්න බැරි නම් ශක්තිය ඒ කියන්නේ මරණයට ඒ තරම්ම බයයි. ඉතින් මේ මරණයට ඒ තරම් බයක් තියෙනවයි කියන එක ගත්තාම හොඳට කල්පනා කරන්න එහෙනම් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හිත ටිකක් දැඩි කරගන්න සිද්ධ වෙනවා. හිත ටිකක් දැඩි කරගෙන මේක පුළුවන් නම් බලන්න දැනට බැරි නම් පස්සේ හරි බලන්න සිත ටිකක් දැඩි වෙලා මේ වුණායින් පස්සේ අර ඉස්ම ගලලා මේ යන தත්ත්වය පොඩ්ඩක් බලන්න කොහොමද කියලා. මේකේ தත්ත්වය නියම ස්වභාවය මේ ශරීරයේ මෙහින් මේවා ගලලා පණුව ගිහිල්ලා අසුචි වැක්කිරිලා අර ගඳ ගගා තියෙන මේ ශරීරයේ ස්වභාවය ඒක තමයි මේ අපි මේ හොඳට මේන්ටේන් කරගෙන අපි ඉන්නේ. එතකොට දැන් මේක මෙහිමයි කියලා අපි භාවනාවේදී බලනවා මේ ශරීරයේ මේ தත්ත්වයයි මේකයි කියන එක අපි කල්පනා කරනවා. එතකොට මරණයේදී ඔන්න ওই විදිහට අපි මරණානුපස්සනාව පොඩ්ඩක් තදින් ගෙනියමු. මෙතෙන්දි හොඳට මේක කරාම මේකේ හරි ලස්සන වැඩක් වෙනවා අපිට. මරණය හොඳට මෙනෙහි කළොත් ඒ මරණය මෙනෙහි කිරීම හේතු කොටගෙන ඕගොල්ලන් ඉහළම වූ තත්ත්වයකට මනස යනවා. මනස හරි විශාල බවකටපත් වෙනවා. මොකද අපි මේ දක්වා අපි විශාල වෙන්නේ නැත්තේ මොකද මනස? විශාල වෙන්නේ නැත්තේ අපි රූපයන් අල්ලගෙන ඉන්නවා. වේදනා සංඥා සංස්කාර විඥාන අල්ලගෙන ඉන්නවා. මේවෙන් වැඩියෙන්ම අල්ලගෙන ඉන්නේ මේ රූපේ, ඇහැට පෙනෙන රූපේ, කනට ඇහෙන සද්දේ, නාසයට දැනෙන සුවඳ ওই විදිහට. දැන් මේ බොඩි එක මැරිලා තියෙන අවස්ථාවේදී ඔයගලන්ට පේනවා මේ මම තදින්ම බැඳිලා තියෙන මේකෙහෙම්මල తත්වය මේකයි කියන එක බැලුවාම දැන් එතකොට අරවැයින් තියෙන ප්‍රශ්නේ පොඩ්ඩක් අඩු වෙනවා. ඒගොල්ලන්ගේ ගැම්ම අඩු වෙලා කාමයෙන් අයින් වෙනවා. කාමයෙන් අයින් වෙලා මේක මනස විශාල වෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලන් මේ පෙලක්කය පිළිගනීවි, මේක පෙලක්කය පිළි නොගනීවි. නමුත් මේක මම දන්න සත්‍යයක්. ඒ වගේම මේ රහතන් වහන්සේලා පවා කියන සත්‍යයක්. ඔය සූත්‍ර පිටකේ හැමතැනම තියෙන සත්‍යයක්. අපි මරුණාට පස්සේ පෙලක්කය මනෝමය කායකින් ඉන්නවා. පෙලක්කය නම් එහෙම ඉන්න අවස්ථාවක් නැහැ. එක පාරටම අපාය ඉපදෙන වාගේ තැන ගත්තාම එක පාරටම යනවා, අතරක් නැතුව යනවා. තිරිසන් ලෝකේ වගේ යනකොට හිත හිතා නෙමෙයි මං අර බල්ලෙක් කියලා ඉපදෙනවා, එහෙම හිත හිතා නෙමෙයි යනකොට ටක් ගාලා ගිහිල්ලා ඉවරයි. ඒ තරම් දෙයක් තියෙනවා මේකේ. හැබැයි මේ මිනිස්සෙන් ගත්තාම මට පේනවා මගේ කලින් භවයන් සිහි කරාම මං පෙළක් භවවල මම මට හතරක් හොයාගන්න බෑ. මම මේ මිනිස්සෝ මේකේ නැති වෙනකොට මං අතෙන්ට ගිහිල්ලා ඊළඟ මට පේන්නේ එච්චරයි. පෙළක් භව තියෙනවා මට පේනවා. මම මේ මනෝමය කායකින් ඉඳගෙන මම මේ ශරීරය දිහා බලාගෙන ඉන්නවා. මට කියන්න පුළුවන් මේ කලින් භවයට ඉස්සෙල්ලා භවයේදී මම මේ අනුරාධපුරේ මම මේ පල්ලෙහාට වැටිලා මගේ ශරීරය වැටිලා තියෙනවා. දැන් මම උඩින්දන් මම කන්ෆියුස් වෙලා මම බලාගෙන ඉන්නවා. මං ඇයි මේ ශරීරේ නැගිටින්නේ නැත්තේ? මම දන්නේ මම මැරිලායි කියලා. නමුත් මං කල්පනා කරනවා ඇයි මේක නැගිටින්නේ නැත්තේ? මේ හෘදයේ අමෝරුවක් වගේ දෙයක් හැදිලා මම මැරිලා වැටිලා. එතකොට දැන් මට පේනවා මගේ මේ தත්ත්වය කියන එක. ඊට පස්සේ මේ මනෝමය කායයකින් ඉන්න தත්ත්වය ගත්තාම හොඳ සියුම් தත්ත්වයක්. තථාගතයන් වහන්සේ පෙන්වන්නේ ඉතින්ද මේ අස්කන්නාසදී ඉන්ද්‍රයන් බොහෝම හොඳයි, perfect කියන එකයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. එතකොට ඒ වගේ தත්ත්වයකින් ඒ ඉන්න தත්ත්වයක් තියෙනවා. එතකොට මේ පෙලක් වෙලාවට අපි ඔය අපේ මේ මරණය සිහි කරලා ඔය විදිහට ගත්තාම අර ඒ වගේ தත්ත්වයට අපේ මනසත් පත් වෙන අවස්ථාවන් තියෙනවා. එතකොට එතෙන්ද මේ මනස නැන්වීමක් තමයි අපි මෙතෙන්ද කරන්නේ. මේක කරගන්න පුළුවන් නම් හරිය වටිනවා. මං ඒකේ වටිනාකම හොඳට දන්න නිසායි කියන්නේ. මම එක දිගට මං ඇක්සිඩන්ට් එකක් වෙන්න ගිහිල්ලා එක දිගට මාසයක් මේ මාසෙම මං හැමදාම සිහි කළායේ මරණය. ඒකේ ප්‍රතිඵල මට හරියට ලැබුණා ඒක නිසාම. එතකොට මේ මරණේ කොයි වෙලාවකවත් පන්නේ නැහැ. දැන් මම මේ ඇක්සිඩන්ට් එකේ මොහොත මං සිහි කරනවා මේ විදිහට මං මැරෙන්න ගියා කියන එක. ඒ తත්පරෙන් తත්පරේට ඒ වෙච්ච මොහොත මම සිහි කරනවා. එතකොට ඒ වගේ මරණයට පුළුවන් නම් දාගන්න ඕගොල්ලන්ටත් මැරෙන්න ගිය අවස්ථාවක් තියෙනවා නම් අනේ ඕගොල්ලෝ හරි වාසනාවන්තයි. ඒක හොඳට සිහි කරන්. මම මෙන්න මෙහිම වෙලා මේ ලෙඩ හැදිලා හරි ඩෙන්ගු හැදිලා හරි මොකකින් හරි මැරෙන්න ගිය අවස්ථාවක් තියෙනවද? තියෙන වාසනාවන්තයෙක් ඉන්නවා නම් හොඳට සිහි කරන්න. ඒක කොයිම වෙලාවකවත් පැනලා යන්න දෙන්න එපා. භාවනාවේදී හැමදාම මරණ සතියේ ඒ විදිහට පවත්වන්න. හරි වැදගත් දෙයක්. එතකොට මරණාස්මෘතිය මෙහෙම පවත්වගෙන හිටියාම අපි මේ භාවනාවේදී මේ தත්ත්වයට මනස ඉහෙරට ගියොතින් ඕගොල්ලන්ට මේ මං ඊළඟට කියන ශෝක පරිදේව දුක්ඛ දෝමනස භාවනා කරන්න අවශ්‍යම නැහැ. අපිට යන්න පුළුවන් අවසානෙට සඳහන් කරන සමුදය අස්තංගමී බලන කොටසට යන්න පුළුවන්. එතකොට මෙතෙන්දි මේක ලොකු වෙලා නැත්තම් ඔයාලට ඕගොල්ලන්ට කරන්න පුළුවන් දෙකක් තියෙනවා. එකක් තමයි ආපහු ජාති ජරා ව්‍යාධි මරණය කියන එක ආපහු රිපීට් කරගෙන ඉන්න පුළුවන් මුලින්දම. එහෙම නැත්නම් මේකේ ශෝක පරිදේව දැන් මගේ ප්‍රශ්නේ රූපලක්කයට රූපේ නෙමෙයි මුලින් පේන්නේ ප්‍රශ්නයක් හැටියට. මට තිබුණා එහෙම කාලයක් මේ රූපය කියන එක නෙමෙයි මගේ ලොකු ප්‍රශ්නේ කියලා. මට තිබුණා මගේ ලොකු ප්‍රශ්නේ මේ වේදනාවයි කියන එක. වේදනාවම තමයි මට පේන්නේ. වේදනාවම තමයි මගේ ප්‍රශ්නේ හැටියට තියෙන්නේ. වේදනාව කියන්නේ මට ශාරීරික වේදනාවක් නෙමෙයි. මට තේරෙනවා මේ ලෝකයේ වේදනාව නිසා තමයි මම මේ දුකක් විඳින්නේ කියලා මට තේරෙන්නේ කියන එක. එතකොට වේදනාව මම කැමති වේදනාව මට නොලබෙනවද? ඒ ආදී වශයෙන් මට පේනවා මේ වේදනාවේ ප්‍රශ්නේ. ඒකෙන් තමයි වේදනාවට බේත තමයි මම මුලින් මේවා කරේ. එතකොට දැන් බලන්න අපිට ශෝකයන් ඇති වෙනවා. අපි මොනවා ශෝක වෙන්නේ? අපි ශෝක වෙන්නේ පළක් කාලවලට බොහොම පොඩි දේවල් වලට. කාර් එකේ හුලං ගිහිල්ලා, ටයර් එක ගිහිල්ලා, කාර් එක හැප්පිලා ගෙදර වීදුරුවක් උඩ වෙලා ඔයගේ දේවල් වලට ශෝක වෙනවා නේ. හඬා වැළපෙනවා අපි. ඊළඟට පරිදේව දුක්ඛ දෝමනස්යන් ඇතිවෙනවා. මේ කායික දුක්ඛයන් ඇති වෙනවා, මානසික දුක්ඛයන් ඇති වෙනවා. ඒව මතක් කරගන්න නිකන් යන්න දෙන්න එපා. තරහ ගන්නෙ නැතුව ඇතිවෙච්ච දුක්ඛේ මතක් කරගන්න. මට ඇතිවෙච්ච අද දවසේ තුලත මොකක් හරි දුක්ඛයක් තියෙනවනේ ඒක මතක් කරගන්න. පැනලා යන්න දෙන්න එපා. අපේ මනස හරි සතුටින් මෙවෙන් පැනලා යන්න. එතකොට දැන් බලනවා මෙන්න මේ විදිහට මට අද දවසේ මෙන්න වගේ දුක්ඛයක් තිබුණා. එතකොට දැන් මේ දුක්ඛේ අපි මතක් කරනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දුම්නස සාගත ස්වභාවේ ඊළඟට දැන් අපි ලෙඩ වුණාම තියෙනවනේ දුක්ඛයක් ආවිත්. ඊළඟට උපායාස අපි හඬා වැළපෙනවනේ. අනේ අම්මේ අනේ තාත්තේ කියා අඬාගෙන වැළපෙනව නේද? ඒ වෙලාවට කලන්ත දාලත් වැටෙන්නේ. අර දරා ගන්න බැරි තත්වයට අපිපත් වෙනවා. එතකොට මේකේ දුකයි කියන එක බලමු. ඊළඟට අපි සම්පයෝගෝ දුක්ඛෝ කියලා කියන්නේ අපේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රයන්ට අපිට අකමැති වූ රූප පේනවා. සද්ද ඇහෙනවා. ගන්ධයන් දැනෙනවා. එතකොට මේවයි එකතු වීම දුකයි කියන එක බලමු. ඊළඟට ප්‍රීහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා කියන්නේ මේ අපි කැමති වූ රූපයන් තියෙනවා, අපි කන්න කැමති කෑම තියෙනවා, ඒ ශබ්දයන් තියෙනවා, ඒවා නොලැබීම කියන එක දුකයි කියන එකයි කියන්නේ. පුද්ගලයන් සම්බන්ධිනුත් ඒ විදිහමයි. ඊළඟට යම් පිච්චන් නලබිති තම්පි දුක්ඛං කියලා කියන්නේ අපි දැන් අපි මේ දක්වා බැලුවේ මහා දුක්ඛස්කන්ධය තියෙනවා කියලා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව මෙහෙම දුක්ඛස්කන්ධයක් තියෙනවා. දැන් කල්පනා කරලා බලනවා මේ තරම් දුක්ඛස්කන්ධයක් තියෙනවා නම් අනේ මම ඉපදෙන්නේ නැත්තම් හොඳයි කියලා කල්පනා කරනවා. අනේ එහෙම හිතුවට ඒක වෙන්නේ නැහැ, ඉපදෙනවා. ජරාවටපත් වෙනකොට කල්පනා කරනවා අනේ මං ජරාවටපත් වෙන්නේ නැත්තම් කියලා. නමුත් එතෙන්දී අපි ජරාවටපත් වෙනවා. එතකොට දැන් මේ විදිහට වෙනවා කියන එක කල්පනා කරනවා. ඊළඟට අවසානයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා සංකිට්තේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා කියලා. දැන් එතකොට දැන් මෙතෙන්දී පළවෙනිම රූපස්කන්ධය. රූපස්කන්ධය හැදිලා තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන දේ. මේ කසිකබල් රූපේ, මේ ගේවල් දොරවල් මේ ඔක්කොම මේවට අයිති. ඊළඟට වේදනාව ගත්තාම තුන් ආකාරයයි, සුඛ වේදනාව, දුක වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව කියලා තුන් ආකාරයක් තියෙනවා. ඊළඟට අපි සංඥාව තියෙනවා. සංඥාවෙන් අපි හඳුනා ගන්නවා මේ සුඛ වේදනාව සුඛයි කියලා හඳුනගන්නේ සංඥා. සංඥාවෙන් අපි රතු පාට, නිල් පාට, කහ පාට කියනවා වගේම වැඩියෙන්ම මේ වේදනාව සුඛ වේදනාව, සුඛ වේදනාව වශයෙන් හඳුනා ගන්නවා කියන එක මතක තියාගන්න එක වැදගත් දෙයක්. දුක වේදනාව, දුක වේදනාව වශයෙන් සංඥාවෙන් හඳුනා ගන්නවා කියන එක. එතකොට දැන් මේ සංඥාව තමයි අපිට වරද්දන්නේ. ඔන්න බලන්න පළවෙනිම අපිට හොඳට වරද්දන එක්කෙනා තමයි සංඥාව. කොහොමද අපිට වරද්දන්නේ? අසුභ වෙච්ච දේවල් අපිට සුඛයි කියන සුභයි කියනවා. දුක්ඛ වෙච්ච දේවල් සුඛයි කියනවා. අනත්තු වූ දේවල් මගේ කියනවා, අත්තා කියනවා. අනිත්‍ය වෙච්ච දේවල් නිට්ටයයි කියනවා. එතකොට මේ විදිහට අපිට ඇති වෙනවා මේ විපල්ලාස. මේ විපල්ලාස හතරයි. එතකොට සංඥා, චිත්ත, දෘෂ්ටි වශයෙන් ඔක තුන් ආකාර වුණාම 12යි. මේ 12 තමයි පදට්ටාණය වෙන්නේ අපිට අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ. එතකොට අවිද්‍යාව ඇති වෙන්නේ විපල්ලාසයෙන්. ඒකෙන් තොර වූ දෙයක් නෙමෙයි අවිද්‍යාව කියන්නේ. මේ විපල්ලාස 12ම තමයි හේතු වෙන්නේ, ආසන්න කාරණීය වෙන්නේ අවිද්‍යාව ඇති වෙන්න. එතකොට මේ අවිද්‍යාවෙන් යුතුව තමයි අපි ජීවත් වෙන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. අපි ජීවත් වෙන්නේ අවිද්‍යාවෙන් යුතුව තමයි කියන්නේ. අපි යෝනිසෝ මනසිකාරය කරන්නේ නැත්නම් අපි ඉන්නේ අවිද්‍යාව. එතකොට මේ සංඥාවන් මේ විදිහට අපිට වරද්දනවයි කියන එක හොඳට මතක තියාගන්න. ඊළඟට සංස්කාර ස්කන්ධය. එතකොට මොනවද අපිට තියෙන්නේ? කෙටියෙන් කියනවා නම් කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. කායෙන් කරන දේවල්, වචනෙන් කරන දේවල්, මනසින් කරන දේවල්. ඊළඟට මොකද්ද තියෙන්නේ? මේක අපි තව චුට්ටක් පැහැදිලි කරනවා නම් අපිට කියන්න පුළුවන් පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, අනිඤ්ඤාභි සංස්කාර කියලා. මොනවද පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ? අපි කුසල් කර්මයන් කරනකොට කාමාවචර කුසල් වෙන්න පුළුවන්, රූපාවචර කුසල් වෙන්න පුළුවන්, ධානයන් ලබල ඒවැයිදී අපිට ඇතිවෙන කුසල චේතනාව තමයි සංස්කාරය කියලා කියන්නේ. අපුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ අපි ප්‍රාණඝාතය, අදත්තාදානි වගේ නරක දේවල් අකුසල් කරන වෙලාවේදී අපේ තියෙන චේතනාව තමයි අපුඤ්ඤාභි සංස්කාර. අනිඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ අරූපාවචර ධානයන් ලබනකොට එතන තියෙන චේතනාව තමයි අනිඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ. දැන් මේ සංස්කාර ස්කන්ධය විසින් මහා දෙයක් කරනවා අපිට. මොකද්ද කරන්නේ? එයා සකස් කරනවා. මේ රූපේ රූපේ වශයෙන් සකස් කරන්නේ සංස්කාර ස්කන්ධය. සංකතං අபிසංකරಂತಿ කියනවා. දැන් බලන්න අපි මේ පුටුව. මෙතන මේකට අපි කියනවා ස්ටූල් එක කියලානේ. කොහොමද මන් දන්නේ මේක ස්ටූල් එකක් කියලා. පොඩි කාලේ අම්මා හරි තාත්තා හරි ටීචර් හරි කවුරු හරි කිව්වා මේ වගේ එකක් පෙන්නලා ස්ටූල් එක කියලා නේද? ඒක කිව්වට පස්සේ හැබැයි ඒගොල්ලෝ කිව්වේ මේකට නෙමෙයි. මේ වගේ බඩුවකට කිව්වේ. දැන් මේක දැක්ක ගමන් මං හදන්නේ නැද්ද එකක්? මං හදනවා එකක් ස්ටූල් එක කියලා. අරකින් මම මේක හදනවා. අර පූර්ව සංස්කාරයෙන් මෙන්න දැන් මං තව එකක් හදනවා. සංකතං අபிසංකරොන්ති. සකස් කරපු දේ මේ නැවතත් සකස් කරනවා. හොඳට මතක තියාගන්න. හරිය වැදගත් කොටසක් මේ ධර්මය අවබෝධ කරගන්න මේක. එතකොට රූපේ රූපේ වශයෙන් සකස් කරනවා. වේදනාව වේදනාව වශයෙන් සකස් කරනවා. සංඥාව සංඥාව වශයෙන් සකස් කරනවා. සංස්කාරය සංස්කාරය වශයෙන් සකස් කරනවා. විඥානය විඥානය වශයෙන් සකස් කරනවා. සකස් කරන්නේ මේ සංස්කාර ස්කන්ධය විසින්මයි. එතකොට මේ සංස්කාර ස්කන්ධය මේ සංස්කාර හැදෙන්නේ කොහොමද කියන එකත් තථාගතයන් වහන්සේ පෙන්නනවා. හරි ලස්සනට පළෝ මේ පාරිලෙයි සූත්‍රය හරි ලස්සනට දේශනා කරනවා ඒක. එතකොට දැන් අපි ඒ සංස්කාර ස්කන්ධය විසින් මේව හැදුවට පස්සේ අපි මේ විදිහට විවහාර කරගෙන ඉන්නවා. ඒ සංඥාවෙන් ඒ විදිහට සර්කගෙන විවහාර කරගෙන ඉන්නවා. මේ සංස්කාර ස්කන්ධය විසින් විඥාන ස්කන්ධයත් හදනවා. විඥානය කියලා කියන්නේ හය ආකාරයි. චක්කු විඥාන, ඇහැයි රූපයයි ගැටලා චක්කු විඥාන, කනයි සද්දයයි ඇඳලා සෝත විඥාන. ඒකට විඥාන හයයි. විඥානෙන් අපි කරන්නේ මොකද්ද? දැනගන්න එක. සුඛයි කියලා දන්නවා, දුකයි කියලා දන්නවා, අදුක්කම සුඛයි කියලා දන්නවා. අන්තිමට ගත්තාම ඔච්චරයි දන්නේ. අපි මේ දක්වා අපි ලොකුට හිතාගෙන හිටියට මේ සයන්ස් කියලා හරි අරවා මේවා කියලා හරි මේ උයනවා කියලා හරි හිතාගෙන හිටියට අන්තිමට දන්නේ මොනවද? සුඛයි කියලා දන්නවා, දුකයි කියලා දන්නවා, දුකම සුඛයි කියලා දන්නවා. අර පොඩි පොඩි දේවල් ඉතින් ඒවායේ සංඥාවන් තියෙනවා. මේකට එක එක බෙදෙට පුටුවයි කියනවා, ලෑල්ලයි කියනවා. ඒවායේ සංඥාවන් සහිතව අපි කියන්න දන්නවා. ඒකට වැදගත්ම දේ තමයි මේ වේදනාව ගැන තමයි මේ අපි කතා කරන්නේ විඥාණයෙන් ගෙහිලා. එතකොට දැන් මේ දක්වා අපි මේ ධර්මයේ හඳුන්වා දීමක් තමයි කරේ, තාම භාවනාව කරේ නැහැ. මේ දක්වා කළේ අපේ මනස යොමු කළා සත්‍ය වූ දෙයට. මොකද්ද සත්‍ය? මෙතන තියෙන්නේ මේ වගේ දුක්ඛස්කන්ධයක්. ජාතියක් තියෙනවා මහා දුක්ඛස්කන්ධයක්, ජරාවක් තියෙනවා මහා දුක්ඛස්කන්ධයක්. මෙතෙන්ට අපි මනස යොමු කළා. එතකොට මේකෙහෙම මල හැදිලා තියෙන දේ කෙටියෙන් කියනවා නම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා අපි දුක්ඛා කියලා තථාගතයන් වහන්සේ පෙන්නන රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන පහ තමයි මෙතන තියෙන්නේ. එතකොට දැන් මේ වේදනා මේ කොටස ගැන අපි හුඟාම ගැඹුරින් බලන්න ඕනේ. ඒක තමයි අපේ භාවනාව වෙන්නේ. මොකද්ද භාවනාව? අපි මේ කෙහිමල හැදුනේ මේ පොදිය. මේක හැදුනේ කොහොමද කියන එක කල්පනා කරනවා. මේ ශරීරය, මේ අසූචි සහිත මේ කොටස කොහොමද හැදුනේ? කොහොමද මේක හදාගත්තේ? එතකොට මෙතෙන්දී සමුදය කියලා කියන්නේ ඒකයි, ඇතිවීම. එතකොට මේ ඇතිවීම කියන එක වෙන්නේ රූපේ සතුටස වෙන. මේක තියෙන සමාධි භාවනා සූත්‍රය, කන්ද සංයුත්තේ පස්සන සූත්‍රය තමයි සමාධි භාවනා සූත්‍රය කියන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා රූපේ සතුටස වෙන, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා. රූපේ අභිනන්දති, අභිවද්දති, අජෝසාය තිට්ඨති කියලා කියනවා. අභිනන්දනය කරනවා. අපි උදාහරණයක් ගත්තොත් එහෙම ටීවී එක. ඔන්න දැන් මම රූපේ සතුට හොයන්න මම ගිහලා ටීවී එක දාන. දැන් මම ඒ කියන්නේ පික්චර් එක හරි නැත්තම් මම හොඳ පික්චර් එකක් එනකම් channel එක මාරු කරනවා. එතකොට ඔන්න දැන් පික්චර් එකක් යනවා. දැන් සතුටුයි. සතුටු වුණාම දැන් මම මොකද කරන්නේ? අනිත් අයටත් කතා කරනවා මේ අම්මේ තාත්තේ අක්කියල් කට්ටිය කියලා කතා කරනවා. මේ ඇවිල්ලා බලන්න මේ ලස්සන මේකක් යනවා කියලා. එතකොට දැන් ඔන්න බලන්න මම අභිවදිත. ඒ වගේම තමයි මේ අපි අහෝ සුඛයක් කියලා ප්‍රකාශ කරනවා. ඔය මේ සුදු අය නම් කියන්නේ pressure is mind කියලා කියන්නේ. ඒ කියන්නේ ඔන්න ඒ අභිවදිත කියන එක තමයි ඒ අය කියන්නේ ඔය. එතෙන්දී අපි ප්‍රකාශ කරනවා තමුණුත් එහෙම කරනවද කියන එක හොඳට බලන්න. අපි ඔක්කොමලා කරනවා. සැකයක් හිතාගන්න එපා. කරන අවස්ථාව හොයාගන්න. අපි හරියට කරන දෙයක් ඕක. අපි නන්දති, අපි සතුට සොයන, ඒ වගේම අපි ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරන බයි දන්නේවත් නැතුව ප්‍රකාශ කරනවා. ඔය කෑම වෙන අය දන්නව නේද? කෑම හදලා ඉවරලා මේසට එහෙම ගෙනල්ලා තිබ්බාම කවුරු හරි කියනවනම් අනේ හොයා ලස්සන හොඳ රස කෑමක් හදලා තියෙනවයි කියලා හැම සතුටක් ඇති වෙනවා නේද? ඒ සතුට ඇති වුණාන් පස්සේ ඊළඟ දවසෙත් ඒ අයට ඒ කෑමම හදලා දෙන ගතියකුත් තියෙනවානේ. අර සතුටටත් අපි සතුටු වෙලා ওই විදිහට තියෙනවානේ. බලන්න ඕවායි පොඩ්ඩක් කල්පනා කරලා සතුට වෙන්නේ නැද්ද කියලා. ඒ ප්‍රකාශ කරලා නැවත නැවතත් ඒක කරන්නේ නැද්ද කියලා. බලන්න එක සංස්කාරකින් අනිත් සංස්කාරයට ආපහු යන හැටි. පැය ගණන් සමහර වෙලාවට පැය ගණන් ගත කරගෙන අපි ඕක උයනවානේ. පය ගණන් ගත කරගෙන උයනවා මේක කිව්වා මොකද අර අරගොල්ලෝ කිව්වනේ මේක කාලා එදා රහයි කියලා කිව්වනේ අනේ ඒකට පස්සේ මම වැටෙනවානේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මෙහෙම වෙනව නේද කියන එක එතකොට දැන් ටීවී එක දැම්මා සතුට එනවා ප්‍රකාශ කරා ඊළඟ සුමානෙත් ඒ වෙලාවට ඒ ප්‍රෝග්‍රෑම් එකමයි ගිහිල්ලා දානවනේ එතකොට අපි නන්දති අභිවදති අජෝසාය තිට්ඨති රිමේන් හෝල්ඩින් කියන්නේ අල්ලගෙන ඉන්නවා මේක හරිය වැදගත් වචන තුනක් මේක උඩ තමයි මේ සම්පූර්ණයෙන්ම මේක සිද්ධ වෙන්නේ එතකොට දැන් මේක මෙහෙම කරනවද කියන එක ඉස්සෙල්ලාම තමන් හොයා ගන්න ඕනේ තමන්ගේ උදාහරණයක් ටීවී බලන්නේ නැති අය ඉන්නවනේ හොයන්නේවත් නැති කට්ටිය හැබැයි මම කරන මොකක් හරි එකක් තියෙනවා කාන්තාවක් කල්පනා කරන්න පුළුවන් මම හොයන මෙන්න මේ කෑම් හස්බන්ඩ් හරි ළමයි හරි කවුරු හරි මේ හොඳයි කියන මේ කෑම සම්බන්ධයෙන් මට මේක තියෙනවද කියන එකේ උදාහරණේ තමන්ම හදාගන්න මොකක් හරි එකක් තියෙනවා මේ උදාහරණයක් නැතුව මේක ගෙනියන්න බෑ හරියට එතකොට මේ උදාහරණය මනසට අරගෙන බලලා හොයාගෙන එතකොට මේ උදාහරණයක් නැහැ කියන්නේ එහෙමනම් මේ પરම්පරාව කෙරෙන්නේ නැහැ හැබැයි මං කියනවා හැමෝටම මේක වෙනවා කියලා අනිවාර්යයෙන්ම වෙනවා රාතන් වහන්සේට ඇර අනිත් අයට හැමෝටම මේක සිද්ධ වෙනවා එතකොට දැන් කල්පනා කරලා බලන්න මෙහෙම උදාහරණයක් හොයාගෙන මේක වුණාම මට සතුට ලැබෙනවා නේද කියන එක පිළිගන්න වෙනවනේ අනිවාර්යයෙන්ම සතුට සෙව්වම සතුට ලැබෙනවා එතකොට රූපේ සතුට තමයි උපාදාන වෙන්නේ යා රූපේ නන්දි තදුපදාන උපාදාන වෙනවා උපාදාන පත්‍ය භව උපාදානය නිසා භවය ඇති වෙනවා ඒ කියන්නේ අර තණ්හාව මා තුළ පවතිනවා ඒ තණ්හාව මා තුළ පවතිනවා කියන එක බලන්න ඒක හරියට මම මලක් දැක්කා සතුටුයි ඔන්න 7000ක් දැම්මා කෑමක් දැක්කා සතුටුයි ඔන්න තව ඩොලර් එකක් දැම්මා ඕවාගේ මේක මේ කැටයක් තියෙනවා මේ කැටේ එකතු කරගන්නවා කැටේ පුරව ගන්නවා වගේ වැඩක් මේ කරන්නේ මේ කැල්ල අමාරුයි ඒකයි මම මේ උදාහරණයක් ඇතුව ගෙනියන්නේ මේක අපි එකතු කරගන්නවා මේ උපා භවය කියන එක අපි හදා ගන්නවා අපේ මේ ඩෙස්ටිනි එක අපි යන විදිය මේක හදා ගන්නවා මේ කැටයක් වාගේ එකක් ගැන හිතනද මේක මේ ආපු මේක මේ කැටේ බිත්ති හැදිලා තියෙන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පහින්ම තමයි හැදිලා තියෙන්නේ මේක මහා අමුතුම විදිහේ කැටයක් ඕන තරම් විශාල වෙන්න පුළුවන් ඕන තරම් පොඩි වෙන්නත් පුළුවන් එතකොට තණ්හාවන් ඇති වෙන්න මම මේ කැටේට යමක් දා ගන්නවා කියලා හිතන. දැන් මම මැරෙන වෙලාවට මොකද වෙන්නේ? මම ඔන්න කැටයක් හදාගෙන තියෙනවා මම මැරෙන වෙලාවේදී ඒ කැටය පවතිනවානේ. මේ කැටේ ගත්තහම මොකටද මම එකතු කරගත්තේ? මොනවා හරි ප්‍රතිඵලයකට. දැන් මම ආපකාල ඩොලර් එකක් දැම්මනම් එහෙනම් ඒ ඩොලර් එක ඒක ඇතුලේ තියෙනවායි කියලා හිතන්න. එතකොට ඒක මම එකතු කරගත්තේ ආපකණ්ඩ. එහෙමනම් මට ආපකන ශරීරයක් තමයි ඕනේ. නේද? බ්‍රහ්මයා ඕකගලේ නෑ හොඳට මතක තියාගන්න. බ්‍රහ්මයා ආප්පේ දැකලා ඩොලර් එකක් දාගත්තේ නෑ. අපි දාගත්ත කියන එක කල්පනා කරන්න. මේක වෙන් කරගන්න ඕනි අපි. එතකොට මගේ කැටේ තියෙන්නේ මේ වගේ දේවල් හින්දා මම මලාට පස්සේ මම යන්න ඕනි ආප්ප කන්නට හිතාගෙන ඉන්න මම මිනිස්සයා. ඒකෙන්ද මට ආපහු මිනිස් භවයක් හම්බ වෙයි කියලා. ඔන්න ඔතනයි පොඩි වැරද්ද තියෙන්නේ. ආප්ප කන්න හම්බ වෙන්න බැරි වෙන්න පුළුවන්. කුසලයේ තියෙනවා නම් ආප්ප හම්බ වෙවි. මනුස්සයෙක් කියලා ඉපදෙන්න නැත්තම් එක්ක බල්ලෙක් කියලා බල්ලටත් පුළුවන් ආප ගන්න. එහෙම නැත්තම් අර කණුවෙක් කියලා ඒ ආපේ කන්න පුළුවන් විදියට. අර හාමුදුරුවෝගේ කතාව අහලා තිනවනේ අර සිවුරකට ඇලිලා ඉඳලා මරුණාට පස්සේ කාව වෙලා ඉපදුනා. ඒ සිවුරේ ඉන්න පුළුවන් වෙන කාවටනේ. ඒ වගේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. මේක හරි දරුණුයි. එතකොට අපි මේ විදියට තමයි මේ උත්පත්ති ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ භවපච්චයා ජාති මේකත් එක්ක මේ උත්පත්තිය ඇති වෙනවා කියන එක. එතකොට දැන් අපි කරේ මොකද්ද මෙච්චර වෙලා අපි රූපේ සතුට හොයලා ප්‍රකාශ කරලා මේ දීර්ඝ කාලීන මේක දැන් මේ මං සතුට හොයන වෙලාවෙම මම මැරිලා ගිහිල්ලා ඉපදිලා මගේ රූපය ආවද නෑ ඒ කියන්නේ එහෙමනම් මේ අපි සමුදේ කියන කතා කරනකොට තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේක ඇති වුණා නැති වුණා කියන කතාව නෙමෙයි මෙතන පෙන්වන්නේ දීර්ඝ කාලීනව මෙන්න මෙහිම කිරීමෙන් මෙන්න මේ දේ ඇති වෙනවා මේක මේ දීර්ඝ කාලීන මේ චිත්ත පරම්පරාවේ ගමන් කිරීම උඩ මේක වෙනවා කියන එකයි මේක බලන්න ඕනේ හරිය වැදගත් දෙයක් මොකද මේ මනසවල් කුරුළු වෙලා තියෙනවා හුඟක් වෙලාවට මේ පරමාණු වාගේ මෙන්න ඇති වුණා මෙන්න නැති වුණා එහෙම එකක් නෙමෙයි මේ කතා කරන්නේ මේක ක්‍රමක්‍රමේ මේ ක්‍රම මේ පටිච්ච සමුප්පන්නෝ මේක වෙලා මේක සිද්ධ වෙනවා කියන එකයි අන්න ඒ ධර්මයයි අපි අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ දැන් එතකොට අපි මේ සමුදය ධර්මයේ බැලුවා වේදනා සංඥා සංස්කාර විඥානත් මේ විදිහමයි වේදනාවේ සතුට හොයනවා නේ අපි පුදුමාකාරයට වේදනාවේ සතුට හොයනවා නේද අපි බලන්න අපිට මේ රස කෑමක් කාලා ඉවර වෙලා ඊළඟ දවසෙත් ඕක ඕනේ ඇයි අර රසය තියෙනවානේ ඒ රස වූ වෙලාවේ ඇති වෙච්ච වේදනාව තියෙනවානේ මට ඒක නිසා ආපහු මට නැවතත් ඕනේ අපි සංඥාවේ සතුට හොයනවා සංස්කාරයේ සතුට හොයනවා විඥානයේ සතුට හොයනවා මේවා එකින් එකට බලන්න මේ විදිහට එතකොට මම මෙහෙම කරනවද කියන එකයි බලන්නේ සටන් කරන්න යන්න එපා භාවනාවේදී සටන් කරන්න ගියොත් ඉන්නම් භාවනාව වැඩෙන්නේ නැහැ දැන් මෙහෙම දැන් මම මේ බලන්න කියන එකෙන් දැන් මම අපිටුන් කෑමක් කියලා කෑමක් තියෙනවා මම කන කෑමක් මම මේක කැමති එතකොට මේ කෑම ගැන මම සටන් කරන්න ගත්තොත් මම උක හිට කන්නේ නැහැ හිට ඉඳන් කන්නේ නැහැ අද ඉඳන් නවත්තුනවා කියලා එතනින් පස්සේ භාවනාවවත් කරගන්න බැරි වෙනවා මොකද ඊට පස්සේ අර මගේ සංස්කාර පුරුද්ද තියෙනවානේ එතනින් මේක ආපහු ගහන්න පටන් ගන්නවා අර කෑම එයා යනවා එතෙන්ට අපි පුරුද්දෙන් අපි එතෙන්ට යනවා මේ භාවනාව හොඳට කරගන්න උත්සාහ කරන්නේ හැබැයි අරක ආපහු එන ඒකින්ද මේක මේ පිටින් පුද්ගලයෙක් මේ පුද්ගලයා කරන කාර්ය පිටින් ඉඳන්ගෙන බලනකොට ඒ මිනිස්සයා සටන් කරන්නේ නැහෙනි මේක අරය කණේක නවත්තන්න හරි ඇති කරන්න හරි ඒ වගේ තමුණුත් මේ පිට ඉඳගෙන මේ තමන් කරන කාර්ය බලන්න ධම්මාන ධම්මේසු ධම්මාන පස්සේ විවෘත මේ ධර්මයේ මේ විදිහට කල්පනා කරන්න මේ විදිහයි කියන එක වෙනවයි කියන එක මෙතෙන් මේ ඔබ්සර්ව් කරන්න මේකද වෙන්නේ මේ තත් පිළිගන්න එපා එක පාට තථාගතයන් වහන්සේ කිව්ව පළියටම පිළිගන්න එපා ඒ පිළිගත්තොත් මේක නිකන් මේ බොරුවට පිළිගත්ත එකක් වෙනවා ශරීර මහරතන් වහන්සේ බුදුහාමුදුරු වර්ණනා කළා එහෙන් පිළිගන්නේ නැති එක උද ඒ කියන්නේ කිව්ව ගමන් මේක තේරුණයි කියලා හිතුවොතින් ඒකෙන් කවදාවත් මේ ධර්මයේ දකින්න බෑ තේරුනේ නැහැයි කියලා බලලා මම මේක කරනවද කිරීමෙන් මට මේ සතුට ලැබෙනවද නිතරම question mark එක දාගෙන බලන්න මේක මේ විදිහට විතරමද වෙන්න පුළුවන් වෙන ක්‍රමයක් තියෙනවද අර මනස විරුත් කරලා බලන්න බය නැතුව විරුත් කරලා හොඳට බලන්න හැබැයි විරුද්ධ වෙන්න එපා තථාගතයන් වහන්සේ කිව්ව වචනයට මේක වැරදි කියලා කියන්නේ මනසෙන් හොයාගන්න බැරි වෙනකොට මනසෙන් එනවා මේක මට තේරෙන්නේ නැහැ මේ කිව්ව දේ වැරදි වෙන්නේ නැති අපේ මෝඩකම ඒ තරම් දරුණුයි මෝහය නිසා අපිට එහෙම හිතෙන්න පුළුවන් එතකොට එතෙන්දි හිතන්න තථාගතයන් වහන්සේට තමයි ප්‍රඥාව තියෙන්නේ මට ප්‍රඥාව නැහැ එතකොට තථාගතයන් වහන්සේට කියපු තථාගතයන් වහන්සේ දේශනා කරපු දේ මට පේන්නේ නැතිකම විතරයි තියෙන්නේ එතකොට අද මට මේක තේරෙන්නේ නැත්තම් මං කරන්නේ මං යනවා ආපහු ජාති ජරා ව්‍යාධි මරණ ඒ හැරි මට තේරෙනවානේ තේරෙන කොටසට යනවා නිතරම තේරෙන කොටසක් භාවිතා කරන්න නොතේරෙන අවස්ථාවේ නොතේරෙන අවස්ථාව ඇති වෙච්ච ගමන් තේරෙන කොටසට ගිහිල්ලා මම දැන් මේක මෙහෙම වුණත් නැතත් මට ජරාව නම් තියෙනවා බලන්න ජරාව ගැන ඊළඟට බලනකොට ව්‍යාධිය ගැන බලනකොට මනස දන්නේම නැහැ අර අතින්ට යනවා අර ප්‍රශ්නෙකින් පැනලා ගියානේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරුව පැනලා ගියානේ අපි හරි දක්ෂයි අපේ මනස පුරුදු කරලා තියෙනවා මේ මනසේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආපහු එනවා ඒ හොඳ දෙයකටත් නරක දෙයකටත් දෙකටම මේ ඡන්දයෙන් යුතුව මේක යනවා මේ හැම සබ්බේ ධම්මා ඡන්ද මූලා කියන ඡන්දය අනුවයි මේක වෙන්නේ අර මගේ කැමැත්තක් ඇතුව මම අරක බැලුවා මට විසඳගන්න බැරි වුණා මං ආපහු පහුදා නිදාගෙන ඉඳලා ආපහු ඇහැරෙනකොට හරි මේක එනවා එතකොට ප්‍රශ්නෙට මනස යොමු කරලා මේක තේරෙන්නේ නැතිකොට ආපහු යන්න මොකද එතන හැප්පි හැප්පි හිටියොත් ඒක වැඩෙන්නේ නැහැ එතකොට මෙහෙම අපි බලනවා සමුදය. සමුදය විතරක් බලලා නවත්තන්න එපා. එතකොට මේකෙන් නික්කම්මයට යන්නේ. හැබැයි ව්‍යාපාදයේ ඇති වෙන්න පුළුවන් මේක විතරක් කරලා නැවැත්තුවොත්. ඇයි මට පේනවා දුක්ඛය තියෙනවා. දුක්ඛයේ සමුදයක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ හැදෙන විදිහක් තියෙනවා. හැබැයි මම දන්නේ නැහැ ප්‍රශ්නේ නවත්ත ගන්න විදිය. ඒකත් තථාගතයන් වහන්සේ දේශනා කරා. ඉතින් දීව අස්තංගමය බලන්නේ කියලා. අස්තංගමය කියලා කියන්නේ මේකේ නැතිවීම. එතකොට රූපය කොහොමද නැති වෙන්නේ? වේදනා සංඥා සංස්කාර නැති වෙන්නේ කොහොමද කියලා තින්ද දේශනා කරනවා රූපේ සතුට සොයන්නේ නැහැ ප්‍රකාශ කරන්නේ නැහැ පිළි අරගෙන තබාගෙන ඉන්නේ නාබි නන්දති නාබි වදති නජෝසාය තිත්තති කියලා කියනවා මෙහෙම කරන්නේ නැත්නම් ඒ රූපේ සතුට ලැබෙන්නේ නැහැ හරි නේද ටීවී එක දැම්මුත් තමයි මට රූප පේන්නේ ඊළඟට මම වර්ණනා කරන්නෙත් නැත්නම් මට ඔය කවුරුවත් ටීවී එක දාලා දෙන්නෙත් නැහැ. මම දාන්න නැතුණාට අනිත් අය වර්ණනා කරන්නේ නැත්නම් ප්‍රකාශ කරන්නේ නැත්නම් දැන් පළක්කයි ඉන්නවනේ දැන් මෙයා මේකට කැමති කියලා හිතලා දාලා දෙන එක නේද. එතකොට මේක කරන්නේ නැත්නම් මේක වෙන්නේ නැtei කියන එකත් හොඳට කල්පනා කරන්න. ඒක එහෙමමද කියලා කල්පනා කරලා බලන්න. දැන් අපි සමුදේ බලනකොට අපිට බලන්න පුළුවන් මේ ගස් කියන ඒවා, වැල් කියන ඒවා දැන් හරි මගේ මේ ශරීරේ නම් මෙහෙම හැදුණයි කියන්නේ. ඒකට මම කල්පනා කරනවා එහෙමනම් මේ අපේ ගෙදර තියෙන මේ මල් ගස් මේවා කොහොමද ආවේ? එතකොට මෙනේ ඇයි මේ කහ පාට මල් ගහක් ඇවිල්ලා තියෙන්නේ? ඇයි මේ රතු පාට මල් ගහක් මේක ඇවිල්ලා මගේ ප්‍රෙෆරන්ස් එක මගේ කැමැත්තෙන් උඩ තමයි මේක උනේ. මම සතුට සොයලා ආවේ මේ ගෙදර තියෙන ඔක්කොම බඩු මේ ගෙදර ඉන්න අය තමයි කල්පනා කරලා ඒව ගෙනාවේ. මේ මේ පුටු සෙට් එක ඒ විදිහට වෙන ගෙදරක ගියාම වෙනේවන්. එහෙම වෙලා තියෙන්නේ මොකද? මේ අපේ සතුට සොයන ක්‍රමය අනුව තමයි, ඒ අපේ ලෝකය අනුව තමයි අපි ඒක හදාගෙන තියෙන්නේ. දොර මේ පෘථුවිය පවා ඇති වෙන්න හේතුන් තියෙනවා මේ විදිහට. අග්ගන්න සූත්‍රය බැලුවොත් පැහැදිලි වේවි. එතකොට මේ පෘථුවිය හැදිච්ච විදිය කොහොම වුණත් මේ ශරීරය හැදිච්ච විදිය තමයි මගේ ලොකුම ප්‍රශ්නේ. ආපහු මෙතෙන්ට එන්න. ඇවිල්ලා බලන්න මේකයි කියන එක. ඒ වගේම තමයි මේ රූපේ සතුට සොයන්නේ නැත්තම්, ප්‍රකාශ කරන්නේ නැත්තම්, පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැත්තම් මේවා ඉන්නේ නැහැ. අර කහපාට මල් ගහක් නම් අපේ ගෙදරට ඇවිල්ලා තිනේ, මේ කහපාට මල් ගහ එන්නේ නැහැ මෙතෙන්ට. ඒකින් එකට නැති වෙනවා. ඒ කියන්නේ මගේ මේ ඇහැ කියන එක ශුන්‍යභාවයට පත් වෙනවා. මේ ඇහැ ඇත්තම කියනවා ශුන්‍ය වූ දෙයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේක එම්ටි විලේජ් එකකට තමයි මේක පෙන්වුවේ. මේ ඇහැ කන්ස්නාදී කියන එක මොකක්වත් නැති දෙයක්. කොහොමද මේක ශුන්‍ය වෙන්නේ? නාබි නන්දති. මම සතුට සොයන්නේ නැත්තම් මේ වෙලාවේදී මගේ ඇහැ ශුන්‍යයි. නාබි වදති. මම මේක ප්‍රකාශ කරන්නේ නැති වෙලාවේදී මගේ ඇහැ ශුන්‍යයි. මම අල්ලගෙන ඉන්නේ නැත්තම් මගේ ඇහැ ශුන්‍යයි. ඔන්න බලන්න, ඔය තුන කරන්නේ නැත්තම් මගේ ඇහැ සම්පූර්ණයෙන් ශුන්‍යභාවයට යන. මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කනත් එහිමයි. හොඳ පරිස්සමින් බලන්න. මේ කනට කීනේවටත් මම රේඩියෝ එක හරි ටීවී එක හරි මොනවා හරි දාලායේ සද්දේ මේව කරොත් ඇරෙන්න මේකට මුකුත් වෙන්නේ නැහැ. මං හොයනකන් විතරයි මේක වෙන්නේ. මේක මෙහෙමද කියලා බලන්න. මේ හැම එක් උදාහරණ තියෙනවනේ ඔක්කොම. තමන්ගේ ජීවිතේ කරන දේවල්. ඒ උදාහරණ එහෙම බලන්න, භාවනා කරන්න ගිහිල්ලා කල්පනා කරලා බලන්න මේක මෙහෙමද කියන එක. ඔක්කොම කරගෙන තින්නේ මේ විදිහයි. එතකොට මේක කරන්නේ නැත්නම් අපිට පේනවා අපිට සතුටක් ලැබෙන්නේ නැහැ. සතුටක් නම් ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ මේ කාමයේ සම්බන්ධයෙන් සතුටක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඕගොල්ලන්ට හරි විශාල වූ සතුටක් ලැබෙනවා. ඒක මේ ඔය සාමාන්‍යයෙන් ලැබෙන සතුට වාගේ නෙමෙයි, කෝටි සංඛ්‍යාතයි විශාලයි. මේ ධානයන්ට ගිහිල්ලා ඒ සතුටක් ලැබෙනවා. ඒ ශුන්්‍යතාවයේ කියන එක බැලීමෙන්. එතකොට දැන් මෙහෙම කරන්නේ නැත්නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මේ මම සතුට සොයන්නේ නැත්නම්, ප්‍රකාශ කරන්නේ නැත්නම්, පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැත්නම් මට රූපේ සතුටක් නැහැ. රූපේ සතුටක් නැත්නම් මට උපාදාන වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මං අල්ලගෙන ඉන්න දෙයක් නැහැ. උපාදානයක් නැත්නම් මට භාවයක් නැහැ. අර කැටේට මම මුකුත් දැම්මේ නැහැ. කැටේ හිස්. ශුන්‍යය කියන්නේ ඒකයි. එහෙමනම් මරුණට පස්සෙත් මට මේ කැටයක් නැහැ. ඒ කැටේ හිස් කියන්නේ ඒකේ බිත්ති ටිකක් ගිහිල්ලා ඔක්කොම ගිහිල්ලා ශුන්‍ය වෙලා තියෙන්නේ. ඒක හිස් නම් මට ආපහු ගන්නේ නැහැ. මං ආපහු ඉපදීමක් ඇත්තේ නැහැ. එතකොට එහෙමනම් මේ රූපස්කන්ධයේ පහළ වීමක් වෙන්නේ නැහැ. මේ අර වෙන කිසිම ක්‍රමයක් නැහැ මේක නැති වෙන්න. මෙච්චරම විතරයි තියෙන්නේ. මේක අපි නැති කරේ නැත්තම්, අපි හදාගත්ත ප්‍රශ්නේ අපි නැති කරගත්තේ නැත්තම් මේ ප්‍රශ්නේ දිගින් දිගටම පවතිනවා. ඕගොල්ලන් කරන්නේ භාවනාවේදී මේක මෙහෙමද කියලා හොඳට පරිස්සමින් එක එක කෑල්ලෙන් කෑල්ල බලනවා. හැබැයි තේරුණායි කියලා ගන්න නම් එපා. ඒක පාටම ගන්න එපා. මට නම් මේක තේරුණා. මේකෙන් සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්නවා. මේකෙන් අර ගිරවවාගේ එහෙම ගිහිල්ලා ඇති වැඩක් නැහැ. මේ උදාහරණෙන් උදාහරණයට අරගෙන එකින් එකට බලන්ද මේක මෙහෙමද, මේක මෙහෙමද, මේක මෙහෙමද. මේක අවසානයේ ප්‍රතිඵලය වෙන්නේ මේ සමුදේ අස්තංගමයේ මේ විදිහට බැලීමෙන් අවසානයේදී ඕගලන්ට තේරෙයි. මේක අන්තිමට පේනවා මේ ඇති වෙන විදියයි නැති වෙන විදියයි මොකද්ද කියන එක තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීමෙන් තමයි, ඒ කියන්නේ හරියට මේ ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, ඇහැ රූපය ගැටල චක්කු විඥානය ඇති වෙනවා, කන තියෙනවා, සද්දේ තියෙනවා, කනයින් සද්දය ගැටල ශෝත විඥානය ඇති වෙනවා. මේක ඇති වෙනකොට අරක නැති වෙනවා. මේ විදිහට මේක නිකන් ඇතිවීමක් නැතිවීමක් විතරයි මේක තියෙන්නේ. මේකේ මොකක්වත් ගතියුත්තක් නැති කියන්නේ. දැන් ඇති වෙනවයි නැති වෙනවයි කියන එක අපි පුරුදු වෙලා තියෙනවානේ බලන්න. මැරෙනවා, ඉපදෙනවා, මැරෙනවා, ඉපදෙනවා, මැරෙනවා, ඉපදෙනවා වගේ දිගටම බලුවාම දැන් ඉපදෙනවා මැරෙනවා කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් අපි හුඟක් වෙලාට කියන්නේ ඉපදෙනවා, කාලයක් ඉන්නවා, මැරෙනවා කියන එකනේ. මේ කාලයක් ඉන්න කතාව පැත්තකට දාන්න දැන් මෙතන පෙන්නන්නේ ඉපදෙනවා, මැරෙනවා, ඉපදෙනවා, මැරෙනවා. එහෙමනම් මොකද්ද තියෙන්නේ? මේකේ ගතියුත්තක් නැtei කියන එක පේනවා. එතකොට මේක මේ සමුදය අස්තංගමයේ බැලුවහම උද්‍යප්ප ඥානිය තියෙනවා. උද්‍යප්ප ඥානියෙන් තමයි මේ අනිත්‍ය කියන එක වැටහෙන්නේ. අර වැරදිහට වටහාගෙන තියෙන එක දැන් නිට්ටයයි කියලා හිතාගෙන ඉන්න එක අනිත්‍යයි කියලා වැටහෙනවා. දැන් එතකොට මේක තමයි භාවනාව. සමුදය අස්තංගමයේ අපි මේක බලනවා. දුක්ඛයට මෙනෙහි කළා මෙතෙන්ට. මේක තමයි භාවනාව හැටියට තියෙන්නේ. දැන් අපි ඊයේ භාවනා කරපු අය ඉන්නවා. අපි මේ සාකච්ඡා කරා අවසානයේදී දැන් මෙතෙන්දි ගිහිල්ලා නෙක්ඛම් මේක කොහොමද යන්නේ කියන එක. එතකොට අපි නෙක්ඛම් කොටසත් පොඩ්ඩක් බලලම අද භාවනා කරමු. එතකොට දැන් අපිට පේනවා මේ නෙක් දැන් මම මේක දැන් බලාගෙන ගියා මට පේනවා මේ මහා ජරා ගොඩක් මහා දුක්ඛ ස්කන්ධයක් මට ඇති වෙනවා. මේ පොදියක් හැදෙනවා මට දුක්ඛ ස්කන්ධයක් ඇති වෙනවා. මේ දුක්ඛ ස්කන්ධය මට ඇති උනේ කොහොමද කියන එකත් මම දන්නවා. නැති වෙන්නේ කොහොමද කියලා දන්නවා. දැන් මට මනසෙන් පේනවා මේ දුක තියෙනවා නම් දුක හැදි වෙන්නේ තණ්හාවෙන් නම් මේ සතුට සොයලා ප්‍රකාශ කරලා ඇති වෙන මේ තණ්හාවෙන් නම් මේ තණ්හාව නැති කිරීම තමයි මට කරන්න ඕනි මම කල යුත්තේ කියන හැඟීමට මනසපත් වෙන්න ඕනි. ඒකයි මාස 6ක්වත් මේක බලන්න ඕනි කියලා කියන්නේ. ඒකයි එතකොට තමයි මේක පේන්නේ. නැත්තම් පේන්නේ නැහැ. නැත්තම් එතකන් අපි ප්‍රශ්නෙමයි බලන්නේ. ප්‍රශ්නෙට විසඳුම ඔන්න දැන් අපිට එන්න ගන්නවා. මේක දුක නම් අර දැන් gedara දැන් මෙහිම බලන පුද්ගලයා ඔන්න gedarti දුකක් ඇති වෙනවානේ. ඒ දුකක් ඇති වෙනකොට ඔන්න තථාගතයන් වහන්සේ මතක් වෙනවා. තථාගතයන් වහන්සේගේ මේ ධර්මයේ මතක් කරලා කල්පනා කරනවා මේක නැති වෙනව නම් කවදා හරි නැති වෙන්නේ මේ ක්‍රමයට තමයි. මේක හැදුනේ මේ විදිහට නැති වෙන මෙහෙමයි කියලා සිහියෙන් උතු මේක එනවා. දැන් එතකොට මේ ප්‍රශ්නෙට විසඳුම තමයි මොකද්ද? කාමය නිසා නම් මේක ඇති වෙන්නේ. රූපේ කියන්නේ රූපේ සතුට හොයනවා කියන්නේ මේ කාමය. ඉස්තාකාන්තා මනාපා ප්‍රිය රූප රජනීය කියලා දේශනා කරන්නේ නේද? ඒකේ තමයි ඒක ගැන හිතීමෙන් තමයි මේ කාමය ඇති වෙන්නේ. එතකොට දැන් මේක කරන්නේ නැති එක තමයි එහෙනම් මට කාමයෙන් අයින් වීම නෙක්ඛම්මේ. එතකොට මම රූපයෙන් අයින් වෙන්න ඕනේ. ඒකට තමයි අපි අර දුක්ඛ ප්‍රතිපදා දන්දා විඤ්ඤාණය හැදෙට අපි අසුබය ආහාරේ පටික්කුලතා සංඥාවයි අසුබ සංඥාවයි කියන දෙක රූපේ සම්බන්ධයෙන් බැලුවා. ඊළඟට වේදනාව සම්බන්ධයෙන් අපි ඊයේ සාකච්ඡා කරා කොහොමද වේදනාවේදී අර සලායතන විභංග සූත්‍රයේ හැටියට මේ ගෘහස්ථිතව තියෙන සුඛ දුක්ඛ වෙනුවට අර නෛෂ්ඨම් වූ සුඛ දුක්ඛ ඒක පාවිච්චි කරන්නයි කියලා. ඉතින් නිවනට යනකම් මේක ගෙනිච්චා නේද? එතකොට මේ කොටස එහෙම බලන්න පුළුවන්. දැන් මේක බලනකොට අපි ඊයේ සාකච්ඡා කරා මේ රූපය මේක ඇති වෙන්නකොට මේ අපිට තියෙන ප්‍රශ්නේ කබලිකාර ආහාරයේ හේතු කොටගෙන අපිට ඇති වෙනවා කියලා. මොකද්ද කබලිකාර ආහාරයෙන් අපි නැවතත් මතක් කරනවා නම් මේ රූපය හේතු කොටගෙන රූප සමුදයෙන් අපිට කබලිකාර ආහාරයේ හේතු කොටගෙන අපිට රූපය ඇතිවීම තියෙනවා. එතකොට කබලිකාර ආහාරය ගත්තාම අපිට පේනවා මම හොයනවා කියලා. මේ රූපයක් ගත්තාම ආහාරයක් ගත්තාම ඒ ආහාරය නිසා මට ඇති වෙනවා. මොකද ඇති වෙන්නේ? කබලිකාර ආහාර මේ ශරීරයත් ඇවිල්ලා කබලිකාර ආහාරය. මේක හේතු කොටගෙන මට ඇති වෙනවා මේ අසුබ වෙච්ච දේ සුබයි කියලා. මේ අසුචි සහිත මේ ශරීරය සුබයි කියලා මට එකක් ඇති වෙනවා. ඒ වර්ණයේ හේතු කොටගෙන ඒක ඇති වෙනවා. සංඥාවන් හැඩයන් හේතු කොටගෙන. එතකොට මේක නිසා මං කාමයන් දැඩිව ගන්නවා. මම මේ නැවත මතක් කිරීමක් කරන්නේ කාමයන් දැඩිව අරගෙන මං කාම යෝගිය වෙලා, ඒ කියන්නේ කාමයන් දැඩිව ගන්නවා කියන්නේ කාම උපාදානෙන් කාම යෝගිය වෙනවා. මාව යොදවනවා සංසාරේ කාම යෝගයෙන් මට මේක ග්‍රන්ථ වෙනවා. මම තදින් ගැට ගැහෙනවා. ග්‍රන්ථ වෙලා ඒ කියන්නේ මට දැන් ගලව ගන්න බෑ මේක. මම රස්සාවට ගැට ගැහිලානේ තියෙන්නේ. නේද? අපි රස්සාවල් කරන අය රස්සාවල් වලට ගැට ගැහිලානේ. ඒ වගේ තියෙනවා. එතකොට ගැටේ ලියා ගන්න කැමති හැබැයි ඊළඟට කන්න හම්බ වෙන්නේ නැහැ කියලා කල්පනා කරලා ගැටේ ලියන්න නැතුව නිකන් ඉන්න. එතකොට ඊළඟට බලන්න. එතකොට දැන් එහෙනම් ආහාරයම තමයි එතනත් ඒ ප්‍රශ්නේ වුනේ. එතකොට දැන් බලන්න මේ ග්‍රන්ථ උනාට පස්සේ මේ ගැටේ ලියා ගන්න නැතුව මම ඉන්නවා නම් මේක තමයි මට කාම ආශ්‍රවය කියන්නේ. ඒ ගැටේ මම ලියන්නේ නැතුව පවත්නවාම මට කාම ආශ්‍රවය ඇති වෙනවා. කාම ආශ්‍රවය දැන් පොඩ පොඩ වැඩි වුණාම විපුල භාවයටපත් වුණාම කාම ඕගිය වෙනවා. සාගරය වගේ දැන් මේක ගලාගෙන ඉන්නවා. මේක ගලාගෙන ඇවිල්ලා දැන් මම හිතුවත් එහෙම මම ගෙදරක ඉන්නවා මේක ගලාගෙන එනවායි කියලා මාමත් උස්සගෙන සුනාමියක ඇවිල්ලා වගේ වතුරෙන් මාව ගහගෙන යනවානේ. මට දරන්න බැරි තත්ත්වයට පත් වෙලා ඒකනේ මාව ගෙනියන්නේ. එතකොට ඒකට කියන්නේ අපි රාග සල්ලිය කියලා. රාග සල්ලිය ඇති වුණාම මොකද වෙන්නේ? රාග සල්ලයෙන් අපි අර රූපේන හේතුනේ මේ විඥානය රූපය අල්ලගෙන විඥානය පවතින කබලිකාර ආහාරය කියන්නේ රූපේ ඒක අල්ලගෙන පවතින. එතකොට ඊට පස්සේ අපි පෙන්නවා දැන් මං ඡන්දයෙන් තමයි දැන් රූපය ඇති වුණාම ඉතින් මේ රූපය අල්ලගෙන විඥානය ඉන්නකොට ඒකේ නාම රූපෙන් සලායතන වුණ පටිච්චසමුපාදයේ දිගට යනවා. එතකොට ඊළඟට දෙවෙනි පාරක් අපි කතා කරා ස්පර්ශ ආහාරය ගැන. ස්පර්ශය තමයි දෙවෙනි ආහාරය. ඒ කියන්නේ ඇහැයි රූපය ගැටිලා මෙතන චක්කු විඥානයක් ඇති වෙනවා. මේ තුනේ එකතුව තමයි ස්පර්ශය කියන්නේ. එතකොට මේ ස්පර්ශය නිසා මට ඇති වෙනවා මොකද්ද? වේදනාවක්. එතකොට මේ වේදනාව මම සංඥාවෙන් දැනගෙන මට චේතනා වෙලා විඥාන වෙලා ඊට පස්සේ දැන් මම කල්පනා කරනවා මේ හැදිච්ච දේ දැන් මට සුඛයිනේ. අර වේදනාවක් මට ස්පර්ශය නිනවා, ස්පර්ශය නිසා මට ඇති වෙනවා වේදනාවක්. මම මේක ගත්තේ කොහොමද? සුඛයි කියලා තමයි මම ගත්තේ. ඒක ඇත්තෙම තියෙන දුක්ඛයක්. මගේ ඇහැට මොකක් හරි මෙවුනා නම් මට තියෙන දුක්ඛයක්. ඕක අපිට පේන්නේ නැහැ දැම්ම. එතකොට මේ දුක්ඛය වෙනුවට මම මේ දුක්ඛ උච්ච දේවල් මම කල්පනා කරනවා මේක සුඛයි කියලා. එතකොට මේ සුඛය නිසා, මේ විදිහට දීම නිසා මට කල්පනා වෙනවා දැන් මට දැන් සුඛ නම් මට අනාගතේත් හොඳයි. එතකොට මං අනාගතේ අල්ලගෙන ඉන්නවා. මේකට කැමතිනේ සුඛයට. එතකොට මං අනාගතේ අල්ලගෙන ඉන්නවා. ඒක තමයි අනාගත භවයේ තදින් ගන්නවා කියලා කියන්නේ. මෙතෙන්දි තින් අර සීලබ්බත පරාමාංශය පව වැඩ කරනවා. එතකොට දැන් මම පැහැදිලි කරන්න හදන්නේ මේ ස්පර්ශය නිසා අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. පොඩ්ඩක් ධර්මයේ ටිකක් ගැඹුරට යනවා මෙතෙන්දී. එතකොට මෙතෙන්දී වෙන ප්‍රශ්නිය තමයි මේ ස්පර්ශය හේතු කොට අපි මනාපික අරමුණක් ගමු. මනාපික අරමුණක් අපි කන්න කැමති ආහාරයක් හරි ඔයගෙ දෙයක් අපි ඇහැට ස්පර්ශ වෙනවා. එතකොට මේ ස්පර්ශ වුණාහින් පස්සේ අපි ඇහෙන් දැක්කහම මෙතන මට ස්පර්ශයක් ඇති වෙලා මේ ඒ ස්පර්ශය මට මනාපයිනේ. එතකොට මං කියනවා මේක මනාපික අරමුණයි කියලා. අපි තුන් පොල් ටොපියක් කියලා. ඒ ටොපිය දැන් මට මනාපික වූ අරමුණක් වෙලා තියෙනවා. එතකොට මේක පුද්ගලයක් වෙන්න පුළුවන් තමන් කැමති දෙයක් හිතා ගන්න මෙතන. එතකොට දැන් මේකෙන් මෙහිම ඇති වුණහම දැන් මට උනේ සුඛ වේදනීය ස්පර්ශය. මනාපික අරමුණ සුඛ වේදනීය ස්පර්ශය. ඒක නිසා මට ඇති වෙන්නේ සුඛ වේදනාව. හරිනේ? සුඛ වේදනාව ඇති වුණාම මේ සුඛ වේදනාව හේතු කොටගෙන මට ඇති වෙනවා මේක ගැන මම දැන් මගේ මනස අප්‍රෝච් කරනවා. මේකට මම මගේ මනස යනවා මෙතෙන්ට. මේ වේදනාව ඇති වෙච්ච දේ තියෙනවනේ මෙතෙන්ට මගේ මනස යනවා. එතකොට සෝමනස්ස පවිචාරය කියලා කියන්නේ ඒකයි. මං සොබ්දසෙන් යුතුව මේකට මම යනවා මෙතෙන්ට. approach with joy කියලා ඉංග්‍රීසියෙන් කියනවා. සෝමනස්ස පවිචාරය. එතකොට approach එකක් මේකයි වුණේ. මේක වෙලා දැන් මොකද වෙන්නේ? මේක නිසා මට ඇති වෙනවා රාගය. රාගය ඇති වුණාට පස්සේ මට කාම විතක්කය ඇති වෙනවා. කාම විතක්කය. මොකද්ද මට කාම විතක්කය? අර හොල්ටෝපිය නම් ඒක සම්බන්ධයෙන් මං හිතන්න කැමති. පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයාගේ මොනෝhari දේවල් ගැන මං හිතන්න කැමැත්තක් ඇතුව මං ඒක ගැන හිතනවා. මගේ මනස විතක්කය කියන එක මං යනවා අතෙන්ට කල්පනා කරන්න මම යනවා. මේක විතක්කේ මේක ඇති වුණාන් පස්සේ මොකද්ද වෙන්නේ? මෙතෙන්දී ඇති වෙනවා රාගජ පරිලාහ කියන මම දැවෙනවා. ඔය මේ තරුණ කාලේ මතක ඇති මේ හැමෝගෙම මේ ගෑනු ළමෙක් නම් පිරිමි ළමෙක් වේවා, පිරිමි ළමෙක් නම් ගෑනු ළමෙක් වේවා, දැක්කහම මේ පපුව ගැහින ගිඩි ගිඩි ගන්න තත්ත්වයන් එහෙම තිබුණානේ නේද? හොඳට මතක් කරගන්න. ඔය පැනලා අහකට දාන්න එපා. මෙහෙම තත්ත්වයන් තිබුණයි කියන එක කල්පනා කරන්න. ඒ මොකද ඒ තත්ත්වේ මොකද්ද කියන එක කල්පනා කරන්න. ඒ වගේ තත්ත්වයක් ඒ තිබුණානේ. දැන් කාලේ නැතුව ඇති. මොකද වයසට ගියාම ඒවා වෙනස්. නමුත් අරක තත්ත්වයක් තිබුණා කියන. හැබැයි හිතන්න එපා අරව අතහැරලා කියලා. ඒවා එකක්වත් අතහැරලා කියන්නේ නැහැ. බයික තමයි ලොකුම මෝඩකම්. ඒ තව තැනක් එනකම් බලාගෙන ඉන්නවා. මේ යට වෙලා අනුසේ ධර්මයේ වශයෙන් ඉන්නවා විතරයි ඒවා. ආයේ හොඳ ශරීරයක් හම්බුනහම දෙන්නම් වැඩක් කියන එක තමයි තියෙන්නේ. අන්න ඒ தත්ත්වයටයි මනස තියෙන්නේ. යට වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේක මේ විදිහට රාගජ පරිලායෙන් අපි දැවෙනවා. දැන් ව්‍යාපාදයට ගියහම ව්‍යාපාදයෙන් අපි දැවෙනවා. අර මනුස්සය යන්නත් ගිහිල්ලා මම බුරුබුරා බැන බැන ඉන්න කතිය තියෙන්නේ. ඒ ඇවිල්ලා ඒ ව්‍යාපාදයෙන් දැවෙනවා. මෙතන අපි කතා කරන්නේ රාගයෙන් දැවෙනවා. එතකොට දැන් බලන්න මගේ චිත්තය නැවත නැවතත් පුන පුනා අර වස්තුව සම්බන්ධයෙන් ඇති වෙනවා නේද? පුන පුනා ඒ වස්තුව සම්බන්ධයෙන් මං සිතනකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අපේ විඥානීය කොතනකරි පිටනවාද ඔන්න මට පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙනවා. නාම රූපයන් හැදෙනවා හැදෙනවා මම නවත්වන්න බෑ. නාම රූපය හැදුනාම සලායතන ওই විදිහට ස්පර්ශ වේදිකටම ওই චිත්ත පරම්පරාව ක්‍රියාත්මක වෙනවා. එතකොට හිතන්න මුන්නම් දැන් නම් ඉතින් මං ඉවරයි කියන එක. මේ தත්ත්වයට ආවයින් පස්සේ. දැන් මෙතනින් මොකද්ද වෙන්නේ? භවපච්චයා ජාති කියන එක මොකද්ද මේ ඇතුළේ? උප්පාද සංකත ලක්ෂණය. මේ විදිහට වෙලා ඇති උනේ උත්පාද සංකත ලක්ෂණේ. හොඳ ලස්සන වචනයක් මතක තියාගන්න හරිම වැදගත් දෙයක්. උත්පාද සංකත ලක්ෂණේ මට මේ තාම විතක්කනේ විතක්කනේ කර කර ඉඳීමේ මේ රාගයෙන් දැවිලා මට උත්පාද සංකත ලක්ෂණේ ඇති වෙනවා. උත්පාද සංකත ලක්ෂණේ ඇති වුණාම මට මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? විපරිණාම දුක්ඛතාවය. ඉපදුනොත් තියෙන්නේ මොකද්ද? දුක්ඛතාවයෙන් විපරිණාමයටපත් වෙන දුක්ඛතාවය. ඔන්න එහෙමනම් මනාපී කර්මුණ හේතු කොටගෙන මට ඇති වෙන්නේ උප්පාද සංගත ලක්ෂණය විපරිණාම දුක්ඛතාවය කියන එක බලන්න. ඊළඟට මේ දෙවෙනි එක ද්වේෂය සම්බන්ධයෙන් යන පාර. දැන් මම මේ පෙන්නේ පළවෙනියම ලෝභය ඇති වෙන පාර. දැන් මේ දෙවෙනියට කතා කරන්නේ ද්වේෂය ඇති වෙන පාර. මොකද්ද ඒ පාර? මෙතෙන්දී අමනාපී කර්මුණක් කියනවා දැන් මට. මම කැමති දෙය නෙමෙයි. දැන් පොඩි ළමයෙකුට එහෙම මොකක් හරි එකක් දුන්නාම එයාට කන දාතිය නෙමෙයි නම් දැන් මේ ළමයා කෑ ගහනවා නේද? මේක මට එපා එහෙම කියලා. ඒ වගේ අමනාපී කර්මුණක් ආවා. අමනාපී කර්මුණක් ආවයන් පස්සේ මට දැන් තියෙන්නේ මොකද්ද? දෝමනස්ස සාගත දෙයක් තමයි ඇති වෙන්නේ. එතකොට මගේ ස්පර්ශය ඇවිල්ලා මම අකමැති පටිඝ සාගත ස්වභාවය තියෙන එක ඇති වෙනවා. දෝමනසේතන මෙතන ආවම මට ඇති වෙන්නේ මේ වේදනාව ඇවිල්ලා දුක වේදනාවක් තමයි තියෙන්නේ. මුලින් ඇති වුණා සුඛ වේදනාව, දැන් මට ඇති වෙන්නේ දුක වේදනාව. දැන් දුක වේදනාව ඇති වුණායින් පස්සේ දැන් දුක් වේදනාවේදී දැන් මට ඊළඟට මොකද වෙන්නේ? දැන් අර පළවෙනි පාරේ බලන්න අපිට මොකද වුනේ කියලා. සුඛ වේදනාව ඇති වුණා. සොම්නසින් මං එතෙන්ට ගමන් කරා. දුක වේදනාව ඇති වුණාම මං දෝමනස්ස පවිචාරය. දුම්නසින් තමයි මම මෙතෙන්ට යන්නේ. මම කැමති නෑ මේ කැමත. අර අම්මත් එක රණ්ඩු වෙන්නේ මත බලා ගන්නන්න ඒ වගේ පිටගෙනෙක්ව දාන්න එතකොට ලේසි. ඒකට මේකට මම එපා කියන එක තමයි කියන්නේ. දුම්නසින් තමයි මම මේක අප්‍රෝච් කරන්න ඕනම තරම් කාලයක්. එතකොට දුම්නසින් මේක අප්‍රෝච් කරාම මට ඇති වෙන්නේ මොකද්ද? ද්වේෂය ඇති වෙන්නේ. ද්වේෂය ඇති වුණාම මම විතක්කණය කරන්නේ මොකද්ද? තරහෙන් තමයි විතක්කණය කරන්නේ. තරහෙන් මම මේක ගැන මෙනෙහි කරනවා. තරහෙන් ගැන මේක මෙනෙහි කරනකොට මට මේක මන් දැවෙනවා. ද්වේෂද පරිලාහය කියලා කියන්නේ ඒකයි මන් දැවෙනවා. දැන් ඉස්සරහින් මිනිහෙක් කෙනා වෙන්න පුළුවන්. ඒ මිනිහයාට මං අකමැති මිනිහෙක්. ඉතින් ඒ මිනිහයා ඔන්න ගියා ගිහිල්ලා ඉවරයි. හැබැයි මම බැන යනවා අර මිනිහයාට සිතෙන්නේ. එහෙම තියෙනවනේ. ඒ මිනිහයා ගිහිල්ලා මතක් කරගන්න එහෙම කරන දේවල් අපි මතක් කරගන්න එහෙම වෙනවා කියන එක. මේක වුණාම මොකද ඇති වෙන්නේ? තිතස්ස අඤ්ඤ තත්තං සංකත ලක්ෂණේ තිබිච්ච දේ වෙනස් වුණා කියන එක. අර පොඩි ළමයන් කියන්නේ මොකද්ද? මට ඕනි අරක, මට දුන්නේ මේක. මට ඕනි අරක, මට දුන්නේ මේක. ඒකනේ ආ රිපීට් කරන්නේ. අන්න ඒක තමයි කරන්නේ. දැන් උදාහරණයක් ගන්න. හොඳ ගුරුවරයෙක් ඉන්න, හොඳට උගන්වනවා. මේ ගුරුවරයා වයසට ගිහිල්ලා මුකුත් උනේ නැහැ. මේ ගුරුවරයාව මාරු කළා යවුවා. වෙන ගුරුවරයෙක් ආවා. කලින් ගුරුවරයා මට හරි ආදරේ කැමති. දැන් ආපු ගුරුවරයා මට ගහනවා සැර කරනවා බොහොම. දැන් මොකද්ද මේ තියෙන්නේ? තිතස්ස අඤ්ඤ තත්ත් සංකත ලක්ෂණේ තමයි අපිට එතන පේන්නේ. දැන් අපි පළවෙනි එක බැලුවොතින් තමයි උපාද සංකත ලක්ෂණේ කියනකොට අපි කිව්වා මේ විපරිණාම දුක්ඛතාවය කියලා. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? දුක්ඛ දුක්ඛතාවය. ගුරුවරයා දැක්කත් දුකයි නේ. දකින්න වෙලාවටත් මට දුකයි. මේ දුක්ඛේම දුක්ඛතාවය කියන එක තියෙනවා. තිතස්ස අඤ්ඤ තත්ත් සංකත ලක්ෂණේ තියෙන්නේ දුක්ඛ දුක්ඛතාවය. එහෙමනම් බලන්න දැන් මේ දුක්ඛ දුක්ඛතාවයේ ඇති වෙන්න මගේ අර පළවෙනි සුඛ වේදනාවේ පැත්ත බලපෑවද නැද්ද? අර මම මනාපික අරමුණ මට මෙතෙන්ට බලපෑවද නැද්ද? බලපෑවා. දැන් ගුරුවරයා ගත්තාම මට ගුරුවරයා සුඛ වෙච්ච හිඳයි, අර හොඳ ගුරුවරයා සුඛ වෙච්ච හිඳයි මම මෙයා නරකයි කියන්නේ. හැමදාම මේ જાති ගුරුවරු නම් හිටියේ මම මුකුත් කියන්නේ නැහැ. මේ වගේම කට්ටිය නම් හිටියේ. එතකොට මට සුඛ වෙච්ච නිසා තමයි මම මේක කියන්නේ. එහෙමනම් අපිට දුක්ඛේ මේ දුක්ඛ දුක්ඛතාවයේ ඇති වෙන්න හේතුව මොකද්ද? අර සුඛ වූ වේදනාව. ඒකෙන් ගිහිල්ලා තමයි මේක ඇති වෙන්නේ. එතකොට දැන් මෙතන අපි කතා කරනවා අමනාපී කර්මුණ හේතු කොටගෙන තිතස් අඤ්ඤ තත්ත් සංකත ලක්ෂණේ ඇති වෙනවා. ඒක නිසා මට දුක්ඛ දුක්ඛතාවයේ ඇති වෙනවා. මනාපික අරමුණ හේතු කොටගෙන උප්පාද සංකත ලක්ෂණී ඇති වෙනවා විපරිණාම දුක්ඛතාවේ. දැන් මෙතන දුක්ඛතාවයට ගන්නකොට දැන් අපිට පුළුවන් මේ දුක්ඛ සත්‍ය එහෙම ගත්තාම අප්‍රියං හා එක්වීම දුකයි කියන එක එහෙම බලන්න පුළුවන් මෙතෙන්දී. ඒක දකින්නකොටම දුකයි.
විපරිණාම දුක්ඛ උනේ නේද? ප්‍රිය ආරමුණ වෙනස් වෙනවද?
විපරිණාම දුක්ඛ උනේ අර පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙච්ච හින්දානේ. පටිච්චසමුප්පාද දැන් මට උපාද සංකත ලක්ෂණිය ඇති උනේ කොහොමද? මගේ විඥාණී පිහිටනවා නැවත නැවතත් කාම විතක්කේ මට ඒක ආව. විඥාණී පිහිටුවා, විඥාණී කොතනක හරි පිහිටුවාද නාම රූපයන් හැදෙනවාමයි. එතකොට පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වීමෙන් තමයි උපාද සංකත ලක්ෂණිය එතන කෙටියෙන් කියන්නේ කියලා තියෙන්නේ. එතකොට උපාද සංකත ලක්ෂණිය මේකයි. මේකෙන් තමයි මේක ඇති වෙන්නේ. ඒකෙන් විපරිණාමිත විපුණෝ බලාපොරොත්තු වෙන්න පුළුවන් උච්චරයි. විපරිණාම දුක්ඛය තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
විඥානේ ඇතුළ තැනමද මේ එකම එතනින් නවත්තන්න බැරි නාම රූප හැදීමේක විඥානේ ඇතුළ තැනම
නැ නවත්තන්න පුළුවන් යෝනිසෝ මනසකාරය තියෙනවා. යෝනිසෝ මනසකාරය ආවනම් ඉතින් ඇතුණේ කොහොමද පළවෙනි මැතුණේ? ඇතුණේ මං අර ක්‍රමයේ ගිහිල්ලානේ. ක්‍රමයේ ගිහිල්ලා තියෙන නිසා මගේ චිත්තය හොඳට මතක තියාගන්න පළවෙනි චිත්තේ මගේ තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යා සහගත චිත්තයෙන් ඊළඟ චිත්තය හැදෙනකොට ඒ චිත්තේ නැහැ යෝනිසෝ මනසකාරය කරන්න පුළුවන් බලයක් නැහැ.
චිත්තේ හැදුනට පස්සේ.
එතන වෙලා තියෙන්නේ මොකද අරකින්නේ මේක හැදිලා තියෙන්නේ මේක තියෙන්නේ මෝඩකම තමයි තියෙන්නේ. එතකොට මේක යන්නේ වැරදි පාරේ. හරි පාරේ යන්න බෑ. තථාගතයන් වහන්සේ පෙන්වන්නේ කොහොම හරි විඥාණය මෙතන පවත්වන්න එපා. මෙතෙන්ට ඇති කරන ඉඩ දුන්නොතින් අරයා හැදෙනවාම හැදෙනවාමයි. ඒක නිසා මේක හැදෙන්න දෙන්න එපා. කොහොමද හැදෙන්න දෙන්නේ නැත්තේ? මම යෝනිසෝ මනසකාරයේ ඉන්න තාක්කල් මේක මට හැදෙන්නේ නැහැ. අන්න ඒකයි කල්පනා කරන්න. අපි නිතරම ඉන්නේ හිතන්න එපා අපි යෝනිසෝ මනසකාරයෙන් තමයි ඉන්නේ කියලා. අපි හැමෝම ඉන්නේ අයිනිසෝ මනසකාරයේ.
දැන් අර ගුරුවරයා ගත්තම ඒ ගුරුවරයා අපි හොඳයි කියලා හිතන නිසානේ දැන් අරක් වුණාම අපිට මෙහෙම වෙන්නේ. දැන් ගුරුවරයා
මාරු කළා වෙන කෙනෙක් ආවා කියලා හිතන්න. ඒකෙන් මේ අපි කතා කරන්නේ. ඔව්.
ඉතින් ඒ ගුරුවරයාගේ හොඳ නරක දෙපැත්ත නොහිත ගුරුවරේ එහෙම කියලා හිතුවත් අර කවුරු ආවත් හිතර මුකුත් වෙන්නේ නැහැ නේද?
ඔව්. දැන් මෙන්න මෙහෙම දෙයක් මම මේ කියන්නේ මේ දැන් මේ ධර්මයේ අපි බලනකොට මේක මෙහෙමද කියන එකයි බලන්නේ. ඔය දැන් හැමෝම බලන්න උත්සාහ කරන්නේ මේක නවත්තන්න. මේක කඩන්න නියන්නේ. මේක වැරදි ක්‍රමයක්. පටිච්චසමුප්පාදයේ මම කතරක් කරගෙන මෙතනින් කපනවා කියලා හිතන්න එපා. කවදාවත් කපන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරියට ගිල්ලා තියෙන එකක් තමයි මම වේදනාවෙන් කපනවා, මෙතනින් කපනවා. ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ කරන්නේ මෙන්න මේක අවබෝධ කරගන්න එක. මේ ධර්ම පරම්පරාව මෙන්න මේ දේ මට සිද්ධ වෙනවා. මෙන්න මේක තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීම නිසා ප්‍රඥාවන් ඇති වෙලා ඊට පස්සේ ඒ කමන යන්නේ නැතුව නිකන් ඉන්න එකයි වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම කපා ගන්නවා. ඒ කියන්නේ අර ආපු ප්‍රශ්නේ, ඒ කියන්නේ යෝනිසෝ මානසිකාරයේ පැවැත්මෙන් මම එන්න දෙන්නේ නැහැ. මේකට වීරිය අවශ්‍යයි. අපි ඒ හරියට තාම ගියේ නැහැ. වීරිය හරියට අවශ්‍යයි. අර වීරිය මම ලෑස්ති කරගෙන යන්නේ කැති පොළු අරව මේව ඔක්කොම තියාගෙන මට කාම විතක්කයක් මම මේ ගමන යනකොට එනවනම් මං එන්න දෙන්නේ නැහැ. මම බලාගෙන යනවා. ඉන්ද්‍රිය සංවරයක් කරගෙන මම යනවා. ඇහැට ආවට පස්සේ මේක කරගන්න දෙයක් නැහැ. ඇහැට එන්න ඉස්සෙල්ලා ආරද්ධ විරය කියන්නේ ඒකයි. කලින් විරය ලෑස්ති කරගෙන ඉන්න ඕනේ. ඒකයි ඒකට උත්තරේ. කලින් ලෑස්ති කරගෙන ඉන්න දෙන්න නැතුව ඉන්න මිසක් අරක කපන්න යන්න නම් එපා. ඒකට මේ ධර්මයේ තේරුම් ගන්න එකයි අපි මෙතෙන්දි බලන්නේ.
හරි. ඒ වෙනස් වීමක් වෙනවා කියලා කලින් හිත අපි ලෑස්තිලා
ඉන්න ඕනේ. ඒක තමයි ආරද්ධ විරය කියන්නේ. දැන් අපි හොඳට දැනගන්න ඕනේ. හිතන්න එපා මම ගමනක් යනකොට මට නම් මේව මොනවත් වෙන්නේ නැහැ කියලා. වෙනවාමයි කියලා හිතන්න. හතුරා ඉන්නවාමයි කියලා හිතන්න. කියවල ඇතිනේ අර ආසවිස සූත්‍රයේ තියෙනෝනේ ආසවිසෝපම සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මේක මේ පහට කිව්වේ මර්ඩරස්ලා පස් දෙනෙක් එනවා කියලා. එතකොට මේ නන්දිරාගේ තමයි මේකේ අපි කඩු උස්සගෙන ඉන්න මේ අපිත් එක්කම ඉන්න එක්කෙනා. එතකොට ඒ අය ඉන්නවයි කියලා දැනගෙන තමයි අපි මේ යුද්ධට යන්නේ. එතකොට යුද්ධයට යන මනුස්සයා වගේ ලෑස්ති කරගෙන ඉන්න එක තමයි වීරය. වීරයෙන් තියාගෙන දැන් තමයි යන්නේ.
එතකොට දැන් මම කීක දවසක් එක මම ඇහුවත් සමනිට සිස්ටර්ලා ආගෙන ඉන්න ගමන් ඒක ආවේ නැහැ ශබ්දේ. මම හරියට ඒකෙන් මගේ හිත සසලකම ධර්මයේ තියෙන කැමැත්ත නිසා මේක දැන් හරි වැඩි මට අහන්න ඉන්නේ නැහැ. ඊට පස්සේ මම ඒක ඉතින් මේක අනිත්‍ය ස්වභාවය. ඒකට ඒක වැරදි නේද? මම ඒ විදිහට ගත්ත එක වැරදි. මම කපන්න හැදුවේ.
කපන්න බෑ.
ඒක කමක් නැත්නම් ඊට සසල සසල වුණාට කමක් නැහැ අවබෝධයත් එහෙමද
නැහැ මෙහෙමයි සසල වුණාට කියන එක දැන් සසල උනායි කියන එක ඔක දන්නවා කියන එක මතක තියනවා කියන එක හරි වටිනවා මට මෙහෙම දෙයක් වෙනවා ඇයි මං සසල වෙන්නේ මෙහෙමනම් මම මොකට හරි ඇලිලා තියෙනවා මොකකටද මං ඇලිලා තියෙන්නේ මං ධර්මයට හරි ඇලිලා තියෙනවා ඒක තේරුම් ගන්න ඕන
ඒතොර ඒ අවබෝධයෙන් ඒතොර මම
ඒ හේතු උඩ මේ ඵලය ඒ ධර්මයට ඇලීම හේතු කොටගෙන මගේ මේ ප්‍රශ්නේ
එතන මම ඒක අවබෝධ කරගත්තා ඊට පස්සේ ධර්මයටවත් ඇලෙන්නේ
නැද්ද ඒක ඇලෙන එකත් අඩු වෙනවා ඒ කියන්නේ මේක නැති වුණාය කියලා ධර්මයට ඇලිලා හිටියොත් මම කියන්නම් මේ ධර්මයට අපි එන්නෙන්ද ඇලෙන්න ගන්නවා මේක තමයි කිව්ව රිටි පණින කතාව රිට අරගෙන යන්නේ මොකටද පණින්ද ඒ වගේම තථාගතයන් වහන්සේ කිව්වේ අර මේ බෝට්ටුව උරුව මොකටද කර තියාගෙන යනවද කියලා ආමුදුරුවන්ගෙන් අතෙන්ට ගියාට පස්සේ මේක ගොඩ වෙනකන් විතරයි ඔව් එතකොට ඒ ගොඩ වෙනකන් ওই ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක්.
එතකොට ඒක පර්පස් එකට විතරයි දේවල් පාවිච්චියට පමණයි දේවල් ගැටෙන්නේ.
කරන්නේ අන්නේ විදිහට එහෙම කරන්නේ. එතකොට මේකේ කල්පනා කරන්න එපා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනා වඩන මිනිස්සයා හරීම දක්ෂ මිනිස්සෙක්. ඒ වගේම හරීම ශක්තියක් තියෙන මිනිස්සෙක්. කල්පනා කරන්න මේ ලෝකෙ මොනවා මට නැති වුණත් කමක් නැහැ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මට තියෙනවා. සවනසලිස තිබුණත් නැති වුණත් කැඩුණත් බිඳුණත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ ධර්මයේ තියෙනවා. එතකොට මට මේක තියෙනකම් ඕක තිබුණත් එකයි මට නැතත් එකයි මට මේක ඒක උදව් වෙනවා උපකාර වෙනවා පළක් කියලාට මට ඒක විරුද්ධ දෙවලුත් මම ඕකෙන් අහනවා. එහෙම කල්පනා කරන්න. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනකම් ඒක තමයි ඕගොල්ලෝ භාවිතා කරන්න ඕනි ඉහළම වූ වස්තු ඉහළම වූ කුසලෙත්. ඒක තියෙනකම් මං සැලෙන්නේ නැහැ කියන එක කල්පනා කරන්න. එතකොට දැන් අපි මේ බැලුවේ මනාපූ අරමුණෙන් අපිට ඇතිවෙන කාම විතක්කයන් ඇති වෙලා මොකක්ද ඇති වෙන්නේ? උපාද සංකත ලක්ෂණය විපරිණාම දුක්ඛතාවේ. අමනාපූ අරමුණ අර කාම විතක්කේ පැත්තෙන් ඇවිල්ලා තමයි මේ ප්‍රශ්නයත් ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් මට ඇති වෙන්නේ තිටස් අඤ්ඤතත්තං සංකත ලක්ෂණය දුක්ඛ දුක්ඛතාවේ. painfulness as pain කියනවා. දුක්ඛ දුක්ඛතාවේ. ඊළඟට අමනාපූ කත් නැති මනාපත් නැති අරමුණු තියෙනවනේ අපි. දැන් පුටුවක මම වාඩිලා ඉන්නවා. ඒ පුටුව සැපත් නැහැ, දුකත් නැහැ. එහෙම ඒවල් තියෙනවනේ. එතකොට මේක ඇති වුණාම මේ අරමුණ හේතු කොටගෙන මොකද්ද මට ඇති වෙන්නේ? මට උපේක්ඛා සහගත වූ ස්පර්ශයක් ඇති වුණා. උපේක්ඛා සහගත වූ ස්පර්ශයෙන් උපේක්ඛා සහගත වෙච්ච වේදනාවක් ඇති වෙනවා. උපේක්ඛා සහගත වේදනාවෙන් ඇති වුණාම මට මොකද්ද වෙන්නේ? දැන් අපි ඔව් දැන් අර පළවෙනි පාරේ බලපු විදිහටම බලන්න. පළවෙනි පාරේ බැලුවේ අපි කොහොමද? සුඛ වේදනාවක් ඇති වුණාම සුඛ වේදනාවෙන් ඒ ස්පර්ශය ඇති වෙලා අපිට ඇති වෙන්නේ සුඛ වේදනාව. සුඛ වේදනාව ඇති වුණාම මම ඒකට මනස යොමු කරනවා. අප්‍රෝච් ජෝයි කියලා කියන්නේ සෝමනස්ස පවිචාරය. මේතෙන්දි පවිචාරය මොකද්ද? එහෙමනම් උපේක්ඛා සහගත වූ පවිචාරයක් තමයි ඇති වෙන්නේ. උපේක්ඛා සහගතව මම මේකට මේ මනස මෙතෙන්ට යනවා. හැබැයි මේ උපේක්ඛාව කසිකබල උපේක්ඛාවක් මම කියන්නේ. හොඳ උපේක්ඛාව නෙමෙයි. ඒ කියන්නේ පුටුව නම් පුටුව ඉක්මවන්නේ නැහැ. ඒ පුටුව ඉක්මවන්නේ නැහැ කියන්නේ වෙන පුටුවක් දුන්නාම මට ඒක සැපයි කියලා මම ඒක දන්නවා. මේ පුටුවට විතරයි මම කියන්නේ මෙහෙමයි කියලා. එතකොට මේක ඇති වුණා උපේක්ඛා සහගතව මේක ඇති වුණාට පස්සේ මේ කියන්නේ ඊට පස්සේ දැන් මට මේක නිසා ඇති වෙන්නේ මොකද්ද? මෝහය. මෝහය තමයි මෙතෙන්දී ඇති වෙන්නේ. මෝහය ඇති වුණායින් පස්සේ මට ඇති වෙන්නේ විහිංසා විතක්කේ. හිංසා කිරීම කියන එක. හරිම අමාරුයි තේරුම් ගන්න නේද? කොහොමද හිංසා කිරීමක් මගේ මේක ඇති වෙන්නේ කියන එක. දැන් බලන්න මං ගිහිල්ලා ඉන්නවා මුහුදු වෙරළක. මම මුහුදු වෙරළක ඉන්නවා, මං වැලිගොඩේ වාඩිලා ඉන්නවා. මට සැපත් නැහැ, දුකක් නැතුව මං ඉන්නවා. අර බලු පැටියේ වතුර ගිලින්ද යනවා. මම ඌ මැරුණත් එකයි මට නැත්ත කමන්නේ නැහැ කියලා මම නිකන් ඉන්නේ. මං ඉන්න විදිහට මං ඉන්නවා. ඇයි මගේ අරවට ඇල්මුකුත් නැහැ, මට ගැටුමුකුත් නැහැ. ටීචර් කෙනෙක් ඉන්නවා. පන්තියේ ළමයෙකුට ළමින්ට උගන්වනවා. එක ළමයෙක් ඉන්නවා හරි දඟයි. ඒ ළමයට ඉතින් ටීචර් බුලින් කියනවා. මම කරන්න එපා කියලා. අහන්නේ නැහැ. දෙවෙනි පාර කියනවා, තුන්වෙනි පාර කියනවා. මේ ළමයා ඉගෙන ගන්න නැතුව ඉන්නවා. ටිකක් කල් ගියාම මොකද කරන්නේ ටීචර්? අරයව ඉග්නෝ කරනවා නේද? ඔය ඉග්නෝ කරනවා. ක්‍රෝල්ටි නෙමෙයි දෙතන තියෙන්නේ. අරයාගෙන මේකක් නැතුව ඒ ක්‍රෝල්ටි දින බලන්න මේ හිංසා විතක්කේ අපි දා හරිම සියු හරිම දරුණු ලඩක් එතන තියෙනවා. එතකොට මේක මෙහෙම අපි කරනවා.
ඒ කියන්නේ ඉන්ඩිෆරන්ස් කියන
වගේ තත්ත්වයක්. ඉන්ඩිෆරන්ස් I don't care. කියන එක ඒ තත්ත්වයට පත් වෙලා මම ඉන්නවා. ඒ කියන්නේ මිනිසු කියන්නේ ඔය ඔය ගෙදර තරහ ගියාම පෙලක් කියලා තරහ ගිහලා කූල් වෙලා ඒ වගේ තත්ත්ව වලටත් ඒ මිනිසෙන්ට ඔය පැත්තට යනවා. ද්වේෂ නිසාත් ඕක ඇති වෙනවා. ද්වේෂ ගිහිල්ලා අතෙන්ටත් ඇති වෙන අවස්ථාවන් තියෙනවා. එතකොට දැන් මේක නිසා ඇති වෙන්නේ මොකද්ද? වයස අංකත ලක්ෂණ. දැන් මෙතෙන්දිත් මෝහෙන් අර විදිහට දැවෙනවා. පරිලාහය ඒව කියන එක ඒව ඔක්කොම සිද්ධ වෙලා මේ පුද්ගලයාට ඇති වෙනවා වයස අංකත ලක්ෂණේ කියන එක ඇති වෙනවා. වයසංගත ලක්ෂණේ නැති ඇති වුනහම තියෙන්නේ සංස්කාරයේ දුක්ඛතාවය කියන එක. මේ හදාගත්ත දේ දැන් වඩුවක් ගැන අපි කතා කරන්නේ. වඩුව මේසයක් හදනවා කැඩෙනවා, ගෙයක් හදනවා කැඩෙනවා, මම රූපයක් හදාගත්තා මැරෙනවා. වයස වය ධම්මා සංඛාරා කියන්නේ මේ විදිහට මතක තියාගන්න. වය ධම්මා සංඛාරා කියනෝනේ අපි අර මැරුණාම නේද? අර වයසංගත ලක්ෂණේ මෙතන තියෙන්නේ මේ සංස්කාරයන්ගේ දුක්ඛතාවය. දැන් බලන්න අපි මේ සම්බන්ධ වෙන්නේ කොහොමද මෝහ පරිදාහය මේ වයසංගත ලක්ෂණය? ඔව් දැන් මෝහය නිසානේ අපි දේවල් කරන්නේ. ඒක ටිකක් තව ගැඹුරට යනවා. ඒ කියන්නේ මෙහෙමයි, දැන් මෝහයෙන් අපි අගතියටත් යනවනේ. මගේ දෘෂ්ටි නැති වෙලා මම මේ දෘෂ්ටියෙන් මම අගතියට යනවා. මෝහයෙන් නිසා මම ඉපදෙනවා. ඉපදීම හිතන් ඇති වෙනවානේ. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා අපි ওই විදිහට එන්නේ නේද? එතකොට ඒ විදිහටයි ඒක බලන්ති. ඒක මම නම් කියන්නේ දැම්ම හිතන්නේ යන්න කියන එක. මේක පැහැදිලි කරන්නයි මම මේක පෙන්නුවේ. එතකොට මේ විදිහට මේක ඇති වෙනවා. ඒක හරි අමාරුයි පාර. එතකොට දැන් මේක ඇති උනායි කියන එක ඒක බලන්න. එතකොට දැන් මෙතන පේනවා අපිට පළවෙනිම මේක වැදගත්ම දේ තමයි දැන් අපි එහෙනම් දන්නවා ස්පර්ශයේ හේතු කොටගෙන මට තුනක් ඇති වෙනවා. මොනවද? මට ඇති වෙනවා මේ ක්‍රුවල්ටි ෆීලිං කියන එක ඇති වෙනවා. හිංසාව කරනවායි කියන එක ඇති වෙනවා. ඒලා වගේම මට ඇති වෙනවා ව්‍යාපාදයේ ඇති වෙනවා, කාමය ඇති වෙනවා. එතකොට දැන් පේනවද තථාගතයන් වහන්සේ පෙන්නනවා නෙක්ඛම්ම විතක්කය, අන්න කාමය අයින් කරන්න. ඊළඟට අව්‍යාපාද විතක්කය, ව්‍යාපාද අයින් කරන්න. හිංසා විතක්කය, මේ ප්‍රශ්නේ නැති කරන්න. බලන්න ලස්සන්ට යන හැටි. ලෝභ, ද්වේෂ, මෝහ පාර තුන බුදුහාමුදුරුව බෙදුව හරියටම සම්මා සංකප්පයේදී මෙන්න මේ විදිහට මේ පාරවල් තුන මෙන්න කඩන්නේ කියන එක.
එතකොට සර් මේක මේ උපක්‍රේෂක වශයෙන් එන්නේ කියලා මේක කියලා දැන් හිතන් ජපානි සුනාමියක මම දැන් මට හිතට මේ හිතනවා මේ බුද්ධ ජනනාසි කිව්ව දේ නේද මේ දැන් පේන්නේ ඇහැට කියලා ඒ විදිහට. උපක්‍රේෂක මේ වගේ මේ දැන් ඔබ කියපු තුන්වෙනි දෙන්නත් මම සමාවිත
ඕකත් ඕක හරියම ධර්මයි. කොයි පැත්තෙන් ගිහලා කොයි පැත්තෙන් එනවද කියලා අපි දන්නේ
නැහැ.
අපිට තියෙන්නේ අපේ භාවනාව කරගෙන යන එකනේ. අපේ ආර්ය අෂ්ටාංගික මාර්ග භාවනාව අපි කරගෙන යන එකයි අපේ තියෙන්නේ. එතකොට අපි මේක කරගෙන යන මනුස්සයා මම මේ ධර්මයේ මේ විදිහට ගමන් කරනවා. එතකොට මට ජපානයේ ඕන තරම් සුනාමි වෙන්න පුළුවන්. මේ ඕස්ට්‍රේලියාවේ කලින් බවවල කලින් තැන්වල ඕවා වෙන්න පුළුවන්. ඕක හැමදාම තියෙනක උදු හාමුදුරුවෝ කිව්වේ ඕකකින් දුකයි කියන එක ඕක තමයි පුදුනොත්. දැන් එක පුද්ගලයෙක් ඇහුවා හාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේගෙන් මොකද්ද දුකයි කියන්නේ, මොකද්ද සැපයි කියන්නේ කියලා. ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ කිව්වා ඉපදෙන්නේ නැත්තම් සැපයි, ඉපදෙනව නම් දුකයි, ඔච්චරයි කිව්වේ. එතකොට අපි ඉපදුනොත් මේ ටීවී එකෙන් නිසා නෑ, අපි ජපානයේදී ඉන්නේ. ටීවී එක නිසා අපිට අහන්න හම්බ වුණා, ස්පර්ශයක් ඇති වුණා. ස්පර්ශය නිසානේ මේ හිත හිතා ඉන්නේ. කවුරුවත් ජපානයට ගියාද දැන්? නෑනේ. අර ටීවී එකේ පික්චර් එකක් තියලා ඒ පික්චර් එක අපි මනසෙන් අරගෙන අපි මේක ගැන කල්පනා කළා, අපි මේ දුක් වෙනවා. ස්පර්ශය නිසානේ මේක වෙන්නේ. ටීවී එක නැති කාලේ, අහන්න නැති කාලේ ඕන තරම් ලෝකේ ජපානය උගුඩු වෙලා යන්න ඇති. හිරෝෂිමාට බෝම්බ දැම්මා, ඒවා ඔක්කොම වුණානේ නේද? අපි මොකුත් ප්‍රශ්නයක් නෑ. දැනන් හිටියේ නෑ. එහෙමනම් ඔව් ස්පර්ශය නිසා විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ.
එතකොට ඒකයි අවබෝධ කරගන්න. මේ ස්පර්ශය
නිසායි මේක ඇති
වෙන්නේ. මේ ආයතන දෙන්න මේ ස්පර්ශය නිසායි
මේක ඇති වෙන්නේ.
මේක උපක්ලේශයක් දරවල ගෙන අපිට
ඒව වැඩක් නෑ. ඌව හොයන්න යන්න එපා. ඒව හොයන්න යන්න එපා. උපක්ලේශයන් හැම යුතු අවස්ථාවන් තියෙනවා. උපක්ලේශයන් ගැන අපි හොයන්න අවස්ථාවන් තමයි මට සමාධිය ඉහළම තත්ත්වයට පවත්වන්න ඕන නම් සමාධියෙන් මම මේ ඉර්ධියෙන් කරන්න ඕනිකම තියෙනවා නම් මට ඒ පොඩි පොඩි දේවල් ඕනකම තියෙනවා. එතකොට තමන් කල්පනා කරන්නේ මට මේ යන්තම් මේ මම ඉපදිලා මම මේ මැරිලා අපාය යන්න පුළුවන්, තිරසන් ලෝකෙ යන්න පුළුවන්, මට මේකෙන් ගැලවෙන්න නම් මට මේ සෝවාන් ඵලයක් ලබා ගන්න ඔය උපක්ලේශ කතාවන් ඕනේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ කතාව ගෙනින එක විතරයි මේ නැති ධර්මයන් හොයන්න යන්න එපා. දැන් කාලයක් ගිහිල්ලා හොයා ගන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ කාලෙට ඒක කරන එක වටිනවා. කොච්චර බයක් අපේ තියෙනවද නේද?
ඔච්චර මනස කොහොමද වැඩ කරේ කියලා ඒක දිහා බැලුවා. ඒ කියන්නේ දැන් ආයෙම හිතුවා මේක මෙන්න පුළුවන් කියලා. නමුත්
ඒ තරම් ඒක හොඳයි. ඒ වගේ දේවල් අන්න ඒව තමයි භාවනාවට ගන්න ඕන. මම මොකටද මොබයිල් එක ගත්තේ? එහෙනම් මම මොකටද මේ ඇලිලා තියෙන්නේ? නෑ නෑ, ඊට පස්සේ ආපහු භාවනා කරන්න ඕනේ. ආපහු ඒක ගන්න. හාර මේ තුවාලි හාරලා ගන්නවා වගේ නැවත නැවත තුලුප්පලා ගන්න. එතකොට පේනවා මේ තමන්ගේ තියෙන දේවල් පේන. හරි වැදගත් දෙයක්. ඔය තථාගතයන් වහන්සේ කියන්නේ සමාධියට ගිහිල්ලා බලන්නේ කියනවා. දැන් ඕක නිකම්ම මතුවෙච්ච එකනේ. මේක බලලා මතුවෙච්ච එක. අපි සමාධියට ගිහිල්ලත් කරන්නේ ඔය දෙයමයි. තථාගතයන් වහන්සේ කියනවා බොජ්ජංග සම්යුත්තේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඕසග්ග පරිණාමං විපුලං මහග්ගතං අප්පමානං අව්‍යාපාදං කියලා. මේ தත්ත්වයට මනස විශාල කරලා යොරෙල්ලා බැලුවාම ඒ පුද්ගලයාට පේනවායි කියනවා මම කලින් හොයාගත්ත නැති තණ්හාවන් පේන. දැන් ඕක කොහෙද තිබුණාද කියලා දන්නේ නැහැනේ. දැන් මේක මතුවුණා. ඒ වගේ ඕවාගේ මහා විශාල තණ්හාවක් තියෙනවා. මම සමාධියෙන් තුමම දකින්න පෙලක් වෙලාවට මේ දේ නම් මගේ මේ භවය තුල මේ ජීවිතයේ කාලය තුල ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. මෙන්න මේ දේ මට ඇති වුණේ මේ දැන් යම් කිසි දෙයක් දැකලා මට ඇතිවෙච්ච දේ මම කියන්නේ. මේක නම් මේ කලින් භවයක පුරුද්ද නිසා ඇති වුණේ. එහෙම දේවලුත් අපි ළඟ තියෙනවා. අපි මේ භවයේ විඳලා නැති දේවල් කලින් භවවල විඳලා තියෙන දේවල් යම් වූ දේවල් නිසා මතුවෙනවා. මේවා තමයි මේ අනුසේ හැටියට යට තියෙන්නේ. ගිනි අකුරු වගේ මේ යට ගිහිල්ලා මේවා තියෙනවා. ඒවා මතුවෙන්න පුළුවන්. ඒක අවස්ථාවේදී මතුවෙන්න පුළුවන්. ඉතින් අර එකක් මතුවුනහම හරි වාසනාව ඒක ගන්න ඕනේ. භාවනාවට උලුප්පලා ගන්න ඕනේ. මේකේ මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක හොයන්න ඕනේ. එතකොට දැන් අපි දැන් මෙතන අපි මේ බලන්නේ භාවනාවේදී දැන් අපි ওই ಜಾතිය ජරා ව්‍යාධි මරණේ බැලුවා, උත්පත්ති මේ විදිහට බැලුවා. දැන් මේක සමුදයස්තංග මේ බලලා අපි බලනවා මේ කුණුගොඩ මේ ජරාව ඇති වෙන්නේ මෙහෙමයි. එහෙමනම් මේකේ නැතිවීම තියෙනවා. එහෙමනම් මට තියෙන්නේ නෙක්ඛම්මේ, අව්‍යාපාදය, අවහිංසාව. දැන් මේ තුන තමයි මම මේ ගෙනියන්න යන්නේ. එතකොට මං හිතන්නේ අපි දැන් මේ භාවනාව මේ தත්වයෙන් අපි කරගෙන යමු. එතකොට මෙතන ඊට පස්සේ අපිට පුළුවන් ඉතුරු කොටස සාකච්ඡා කරන්න. ආරයෂ්ඨානික මාර්ගයේ තාම ඉවරනේ බලන්න. තාම අපි දෙකයි මේ කරේ. සම්මා දිට්ඨිය කතා කළා, සම්මා සංකප්පේ කතා කළා. තව කොච්චර පල්ලෙහාට යන්න තියෙනවද? එතකොට ඒ කොටසත් වැදගත්. එතකොට අපි මිනිත්තු පැය භාගයක් භාවනා කරමු. උක හරි විවේකයක් හරි මොන හරි ඕනි දෙයක් ඉස්සෙල්ල මට ප්‍රශ්නයක් නෙමෙයි මේ. අනිත් අයට පහසු විදිහට කැමති විදිහට
සම්පේ අසතන්නේ බලලා ඊට පස්සේ මේ එක්කම් සංකල්පනා එකට අපි මනස යොමු කරනවා.
මෙහෙමයි තියෙන්නේ. ඕගොල්ලෝ හරි වාසනාවන්ත. ඒ අතින් ගත්තාම මම නම් යොමු කළේ නැහැ මුලින්. මම ඔය මේ ප්‍රශ්නේ අහන්නේ මේ සමුදියා ස්තංගමේ බල්ලමන් නික්කම්මේට යොමු කරන්න ඕනිද කියන එක. ඇත්තෙම කියනවා නම් සමුදියා ස්තංගමේ බැලීමෙන් ඔටෝමැටිකලි මේක එනවා. මට මේ ප්‍රශ්නේ හැදෙන්නේ මේ මගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මම මුලින් දැනගන්න ඕනේ. මේ දුකක් තියෙනවා කියලා දැනගන්න. දුක තේරෙන්නේ නැත්නම් මේ භාවනාව මුකුත්ම වැඩ කරෙන්නේ නැහැ. දුක තේරෙන්නේ නැත්නම් මේ පුද්ගලයා බොහෝම පල්ලෙහා තත්ත්වයේ ඉන්න පුද්ගලයෙක්. ඒ කියන්නේ මනස ඒ තත්ත්වයට ඇවිල්ලා නැහැ. ඒ පුද්ගලයා දුක බලන්න ඕනේ. උලුප්පු උලුප්පු දුක බලන්න ඕනේ. දුක තේරිච්ච මනුස්සයා තව තවත් දුක බලන්න ඕනේ. දුක තේරිච්ච මනුස්සයා මේ සමුදය අස්තංගමේ බැලුවාම එහෙමනම් මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ ඇති වෙන ක්‍රමය මේකයි, නැති වෙන මේක ක්‍රමය කියන එක කල්පනා කරාම මොකද අපිට කල්පනා වෙන්නේ? තථාගතයන් අපි දැන් සම්මා දිට්ඨිය තියෙනවනේ. සම්මා දිට්ඨිය දි තියෙනවා. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නිසා තමයි මේක ඇති වෙන්නේ. එතකොට පෙන්නනවානේ යන් ලෝකයේ ප්‍රිය රූපං සාත රූපං ඒතන තමයි ඒතේ සා තණ්හා උපජ්ජමාන උපජ්ජ. එතකොට අපිට පේනවා මේක නිසායි මේක ඇති වෙන්නේ. මෙතන තමයි මේක නැති කරන්න ඕනේ. එතකොට දැන් මම කල්පනා කරනවා දැන් මම සිගරට් බොන්න කැමති නම් මම සිගරට් බොන්න තියෙන තණ්හාව නැති කරන්නේ නැතුව දැන් මම හිතුව ආප කන්න ඕනි මට සිගරට් බොන්න ඕන. එතකොට මම ආප කන්න තියෙන තණ්හාව නැති කරන්න බෑ සිගරට් බොන්න තියෙන තණ්හාව අයින් කරලා. ඒක දෙකක් කියන එක තේරුම් ගන්න ඕන. එතකොට මම මේක ආප කන්න නැති කරන්න නම් ආපේ සම්බන්ධයෙන් නැති කරන්න ඕන. එතකොට සිගරට් එක නම් සිගරට් එක සම්බන්ධයෙන් නැති කරන්න ඕන. එතකොට බුදුහාමුදුරුවෝ කියේ මෙතන තමයි මේ තණ්හාව ඇති වෙන්නේ, මෙතනම තමයි මේක නැති කරන්නට ඕනි කියන්නේ. එතකොට දැන් මට පේනවා ප්‍රශ්නේ ප්‍රශ්න උත්තරේ දෙකම පේනවා. එතකොට අපි සමුදයස්තන්ගෙන් බැලුවාමත් ඕක අපිට දීර්ඝ වශයෙන් පේනවා. මෙන්න මේ විදිහට තමයි මේක ඇති වෙන්නේ, මේ විදිහට තමයි මේක නැති වෙන්නේ කියන එක පේනවා. දැන් එතකොට දැන් මේක පෙනුනට පස්සේ දැන් මොකද මනසේ ලොජිකලි මොකද්ද තියෙන්නේ? මේක දුකයි, දුක ඇති වෙන්නේ මේ විදිහයි, දුක නැති වෙන්නේ මේක අතහැරීමෙන් විතරයි. එහෙමනම් මට හිතෙනවා කාම විතක්කේ මං අයින් වෙන්න ඕනි, එහෙනම් මට නික්කම් විතක්කේ එන්න ඕනි කියලා. ඒක තමයි මම කියන්නේ සම්මා දිට්ඨිය මාස 6ක් තිස්සේ විතර වඩන්න කියලා. ඒක වැඩුවාම එයාම ඇති කරනවා මේක.
ඒකට හරි අරමුණක් ආවම ඒකට සංකල්ප ස්ටුඩන්ට් එකක් දාන්න පුළුවන්.
ඒ විදිහට ගෙනියන්න ඕනේ. එතකොට එහෙම නැතුව කෙනෙකුට මේක ටිකක් එක්ස්ප්‍රෙස් කෝච්චියෙත් යන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි මේ ධර්ම දැනීම. මේ කතා කරපු ධර්ම දැනීම තියෙනවා නම් අර විදිහට ගිහිල්ලා එන එක මෙතනින් ආපහු යන්නත් පුළුවන්. මොකද මම දැන් මේක චෙක් කරගෙන යනවා. සම්මා දිට්ඨිය මේකයි. සම්මා සංකප්පය කියන්නේ මේකයි. මේ කිව්ව දේ මට යම් ප්‍රමාණයකට තේරුණා, මේක හරියි කියන හැඟීමක් ඇති වෙනවා. දැන් ඕගොල්ලෝ හිතන්න එපා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඕගොල්ලෝ පිළි අරගෙන තිනවා කියලා. දරුණුයි නේද එහෙම කිව්වහම. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළි අරගෙන තිනොයි කියලා හිතන්න එපා. ඒ කියන්නේ පිළි අරගෙන තිනවා කියලා හිතන්න එපා කියලා කියන්නේ මේක හරිය කියලා පිළි අරගෙන තිනොයි කියන එකයි. ඒක හිතන්න එපා එක පාට. ඒ කියන්නේ අපි ඇත්තෙම කියනවා නම් අපි ශ්‍රද්ධාව නිසා අපි ඒක අහලා අපි විසි කරලා නැතිකම විතරයි තියෙන්නේ. හරිය කියලා කියන්නේ මට අවබෝධ වුණා නම්, සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය වෙනවයි කියලා මට අවබෝධ වුණා නම් අන්න මට තේරෙනවා මේක මෙහෙමයි කියන එක. ඒතකොට මමයි දැනගත්තේ මේක මේ විදිහයි කියන එක. තථාගතයන් වහන්සේ අපිට උදව් කරා. මේ විදිහට හිතන්න එතකොට මේක පේනවා කියන එක. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගේ හරිය ගැඹුරුයි. හරිය ගැඹුරුයි.
ශ්‍රද්ධාවෙන් අරගෙන මේක මොකක්ද බලන්න ඕනේ කියන එක කියලා උඩට එක්ස්ප්‍රස් කනෙක්ට් කරනවා. අවස්ථාවක් එන්නේ ඉස්සෙල්ලා අපි ඕන කරලා බලනවා.
ඒකයි. එතකොට දැන්
අත්‍යවශ්‍යම දැන් මේ ධර්මයට නම් වෙනකොට ලොකු මේ හිතට බයක් ආව. කොහොමද මේ කෙලෙස් මෙච්චර නැති කරන්නේ? අපේ මනසේ කැටේ කැටේ අභ්‍යතයක් තරම් හරි තණ්හාව තිබුණත් අර කැටේ උපත්යක් ලැබෙනවා කියලා. මොකද ඇත්තම උපමාවක් දෙනවනේ සිගරට් බොන මනුස්සයා දොස්තර කියලා තියෙන එක මතක් වෙනවා කියලා. ඒතර ඇත්ත වශයෙන්ම අපිට එතකොට න්‍යාය
සම්මා දිට්ඨියක් නැති වුණේ
ඒක සම්මා දිට්ඨිය. ඒක එපා වෙනවනේ සිගරට් බොන දන්න මේක බිව්ව දැන් ඒ වගේ දැන් අර අභිනන්දති අබ්බත් මේ ක්‍රමේ දන්නනේ මෙහෙම ඇලෙන්නේ කියලා. එතකොට ඔටෝමැටිකලිම මේ ක්‍රමේ දැනගෙන මේකෙදී දුක්ඛතාවය දැනගත්තට පස්සේ
අරක ඉබේම හැලෙනවා නේද? ඔව්, ඒ කියන්නේ ක්‍රමය අපි ඇප්ලයි කරන්න ඕනේ. මේ ක්‍රමයේ කියන එක දැනගෙන මම මේක භාවිත කරන්න ඕනේ. භාවිත කරන්නේ කොයි අවස්ථාවේදී ඕනිසෝ මනසිකාරයේ තියෙනවා. මොකද
මම මට ලොකු වේගයක් කොහොමද මේ බැටරියත් කටිත් තනනාතු වල තාපසට එන්නේ.
නෑ අපිට තණ්හාවල් තියෙනවා, කෙලවරක් නැතුව තණ්හාවන් තියෙනවා. ඒක ගැන හොඳට පිළිගන්න මට තණ්හාව තියෙනවාම ඒක ගැන මට කිසි සැකයක් නැහැ. එතකොට මේ තණ්හාව මම හොයනවා. බුදුහාමුදුරු කී හොයන්න කියලා නෝ. මේක හොය හොයා බලනවා. මේ පොඩි දේවල් වලින් මේ විදිහට හොය හොයා බලනවා. මේ ධර්මයේ භාවිතා කරලා හොය හොයා බලනකොට එන්න මතුවෙනවා. එතකොට ඒ කියන්නේ මට තියෙන රෝගයන් මම හොයාගන්නවා. මෙන්න මේ රෝගේ මට තියෙනවායි කියන එක. එතකොට රෝගේ හොයාගත්තට පස්සේ තමයි වෙදකම් කරන්න පුළුවන්. කවුරු හරි කිව්වොත් එහෙම අනේ මට නම් කිසි තණ්හාවක් නැහැ, මම ඔක්කොම මේ ටික ළමයින්ට දුන්නා. අර පොටාලි සූත්‍රයේ එහෙම තියෙන්නේ. පොටාලි ඇවිල්ලා කියන්නේ මම ළමයින්ට ඒව ටික දුන්නා, මම ඒව ඔක්කොම අතහැරලා තියෙන මිනිස්සෙක් කියලා. ඉතින් ඒ පාරකින් ওই තථාගතයන් වහන්සේ බේත දුන්නා මේ පුද්ගලයාට. ඉතින් ඒ වගේ තමයි මේක.
ඒ ආසව තියෙන්නේ.
ඔව් ආශ්‍රවයන් අපිට ඇති වෙලා තියෙන විදිහ අපි ඒක තේරුම් ගන්නවා. ඒ තණ්හාවන් දෘෂ්ටීන් ඇති වෙනවා. ඒ ටික හොයා ගන්න පුළුවන් වෙනවා ආශ්‍රවයන් ටික. ඉතින් අරයා මුලින් කිව්වනේ, අරයා කිව්ව නිසානේ මම ඒක කරන්නේ නේද? අරයා කිව්වා ඒක ප්‍රකාශ කරා. එයා ප්‍රකාශ කර දැන් එයා බැන්න නම් මොකද කරන්නේ? නැහ හිතන්න බලන්න, එයා බැන්න කෑම රූපයකට බැන්න. අර බැන්න නම් එහෙනම් මං ආයි හදන්නේ නැහනේ. අරයා කිව්ව හින්දා දැන් මට දැන් මේක සතුටුයි. ඒක නිසා මං මේක නැවතත් කරන්න. කැට ඉවර කරගන්න ඕනේ මේ භවයේ දාන්නේ නැහැ කියලා කියන්නේ. ඒක තමයි කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා කියන්නේ. අපි දැන් අලුතෙන් දාන්නේ නැතුව we are going down the form of feelings කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කලින් ඒවා ටික දැන් අර විවේක නිසිතන් විරාග නිසිතන් ඒ විදිහට අරගෙන පුළුප්පල අරගෙන ඒවා අපව අයින් කරලා දානවා අර විදිහට. ඒ කියන්නේ මේක තිබුණයි කියලා බලලා ඒකත් ඒක දකින්න නැතුව යන්න බෑ. ඒක දකින්න එකකින් අයින් කරනවා.